අපි අද අභිධර්ම පිටකේ අභිධර්ම පිටකේ ඉගෙන ගන්නනේ අභිධර්ම පිටකේ හඳුන්වනවා කියලා එක කියන්නේ. ඒ කියන්නේ මේ අභිධර්ම පිටකය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ බුදු වීමෙන් හතරවන සතිය රතනාගරේ දෙවියන් විසින් මවන ලද රුවන් ගෙහි වැඩෙඳ පළඟක් බැඳගෙන සිහි කරන්ට යෙදුනා වූ සප්ත ප්‍රකරණ උතුම් වූ බුදුරජාණන් වහන්සේ මේ ඒ සතියක් මුල්ලේ එක දිගටම මෙනෙහි කරපු අභිධර්ම පිටකය වචන වලින් කියන්න බැරි බව තමයි කියලා ඉවර කරන්න බෑ. වර්ෂ 100ක් 1000ක් ලක්ෂයකින්වත් වචන වලට කරලන්න බෑ කියලා. උන්වහන්සේ අභිධර්ම පිටකයේ දේශනා කළේ අන්න ජනයාට දේශනා කළේ බුදු වීමේ සත්වැනි වර්ෂයේදී සවත් නවර ගන්ධබ්බ රුක්ෂ මූලයේදී තීර්ථක দমনය සඳහා යමක මහා ප්‍රාතිහාර්ය පාල දෙව්ලොවට වැඩම කරේ වස් කාලේ ගත කරා. ඉතින් උන්වහන්සේ තවුස්සාවට වැඩම කරනවා. දසදහහක් සක්වලවල දෙවි දේවතාවු බ්‍රහ්මයන් රැස් වෙනවා උන්වහන්සේගේ දේශනාවහන්. ඉතින් ඒ රැස් වෙලා ඉන්න දෙවි බමුණට බුදුජන් වහන්සේ මාස 3ක් නොනවත්තා දේශනා කරපු දේශනාවට කියන්නේ අතිවිස්තර අභිධම්ම දේශනාව. අතිශයින් විස්තර වූ අභිධර්ම දේශනාව. උන්වහන්සේ මේ මාස 3 තවස්සාවේ සක්‍රදේවේන්ද්‍රයාගේ පාණ්ඩුකම්බල සෛලාසනයේ වැඩඳ කරපු දේශනාව සෑම දවසකම පිළිසිඟා වඩින්න යෙදුනා අනෝතත්ත්ව විලනට. උන්වහන්සේ අදිෂ්ඨාන කරලා නිර්මිත බුදුරුව මෙතෙක් ධර්මය දේශනා කරත්තා කියලා මහා ඉර්ධියක් පාල මනුස්ස ලෝකෙට වැඩම කරා පින්දපාතේ ලබා ගැනීම. උන්වහන්සේ බුදුරුවක් නිර්මාණය කර මනුස්ස ලෝකෙට යන බව සමහර දෙවි කෙනෙක් විතරක් දන්නවා. සමහර දෙවි කෙනෙක් දන්නේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඉතාම කෙටි ඉතාම සුළු පිරිසක් මේක දැනගන්නේ දෙවියන්ගේ සම්පූර්ණ පිරිසෙන් ගත්තා. සරියුත් මහරහතන් වහන්සේ අනෝතත්ත්ව විල ළඟට උන්වහන්සේ ළඟට වැඩම කළා. හැමදාම ඒ දවස මුළුල්ලේ කරපු අතිවිස්තර ක්‍රමේ අති සංක්ෂේප ක්‍රමේ බුදුරජාණන් වහන්සේගෙන් ඉගෙන ගන්න. බුදුරජාණන් වහන්සේ ඉතා කෙටියෙන් සරියුත් මහරහතන් කියේ. කෙව්වහම උන්වහන්සේ විතර වශයෙන් අලුත පැවිදි වෙච්ච 500ක් භික්ෂූන්ට එදා මේ දවස පුරා මේක උගන්වනවා. ඉතින් මෙන්න මේ ආකාරයට දිව්‍ය ලෝකයට අභිධර්ම දේශනාව කරන ගමන්ම සමගාමීව මනුස්ස ලෝකේ 509 අභිධර්ම ඉගෙන ගන්න. ඒ නිසාම වෙන්න ඕන ප්‍රථම ධම්ම සංගානාවේදී කිසිම කෙනෙකුට මේ අභිධර්ම පිටකේ බාර දෙන්න. මොකද ප්‍රථම ධම්ම සංගානාවේදී අභිධර්ම පිටකේවත් විනය පිටකේවත් කාටවත් බාර දෙන්න. ඉතින් මේ අභිධර්මය පිළිගන්නේ නැති සමහරු විනය ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. හැබැයි අභිධර්ම පිටකේ බුද්ධ දේශනාවක් නෙමෙයි කියල ප්‍රශ්න කරනවා. ඉතින් ඒක මේ මෑත කාලේ තිබ්බ ප්‍රශ්නයක් නෙමෙයි. මේ බුද්ධඝෝෂ හිමියන් පහළ වෙන්න කලින් ඉඳලා තිබ්බ ප්‍රශ්න. ඒ ප්‍රශ්න වලට උත්තර දීලා තියෙනවා ඒ හැම හිමිවරු අටුවාචාර්යන් වහන්සේලා ත්‍රිපිටකයේ රැගෙන ආපු මහා තෙරවරු ඒ ප්‍රශ්න වලට උත්තර දීලා. මේ රේරුකාණේ හාමුදුරන්ගේ පොතේ පව මේ අභිධර්ම පිටකයේ බුද්ධ දේශනාවක් නෙමෙයි කියලා ප්‍රකාශ කරන්න පුද්ගලයන්ට උත්තර බඳලා. ඒ මොකද ඒක මේ හැමදාම තිබ්බ දෙයක්. විනය පිටකයේ උපාලි හාමුදුරන්ගේ බාරයේ තිබෙන නිසා විනය පිටකය කාටවත් බාර දෙන්නේ. සූත්‍ර පිටකයේ නිකාය පහ තමයි ප්‍රථම ධම්ම සංගානාවේදී බාර දෙන්නේ. හැබැයි ප්‍රථම ධම්ම සංගානාවේදී පිටක තුනම අජ්ජ සංගානා කරා කියන සූත්‍ර අටුවාවල පව සඳහන් වෙලා තියෙනවා. උපාලින් විනයං පුච්චි සුත්තානන්ද පණ්ඩිතං. උපාලි තෙරුන් විනය ප්‍රකාශ කළා. උපාලි තෙරුන් විනය ප්‍රශ්න වලට උත්තර දුන්න. සූත්‍ර පිටකය ආනන්ද තෙරුන් උත්තර දුන්නා කියලා කියනවා. ඉතින් ආනන්ද තෙරුන්ට විනය පිටකෙට උත්තර දෙන්න බැයිද කියලා ප්‍රශ්න උත්හාලා දිනා. නෑ පුළුවන්. ඒත් බුදුජන් වහන්සේ වැඩ ඉන්න ජීවමාන වැඩ ඉන්න කාලේදීම උපාලි තෙරුන්ව විනය අග්‍රකොට අග්‍රස්ථානය බුදුජන් වහන්සේ දුන්නා. ඉතින් උපාලි තෙරුන් වැඩ ඉඳද්දී ආනන්ද හාමුදුරුව එක්කනේ සුදුසු නැති නිසා උපාලි තෙරුන් තමයි විනයට උත්තර දීලා තියෙනවා. ඊට පස්සේ මේක සඳහන් වෙනවා පිටකං තීනි සංගීතං අකංසු ජනචාව ජනසාවක. තුම් පිටකේම සංගානා කළා කියලා. ඉතින් එතනින්ුත් පේනවා මේ අබුදරම් පිටකේ සජ්ජායනා කරලා තියෙන බව ප්‍රථම සංගායනාව. තව තැන්වල අබුදරම් පිටකයේ මේ රහතන් වහන්සේලා 500 දෙනා එකට සංගායනා කරා කියලා ඒක ඉවරුනහම පෘථුවිය කම්පා වුණා කියලා සඳහන් වෙලා තියෙනවා. මොකද මේ බුදුරජාන් වහන්සේගේ දේශනාව පිළිබඳ වැඩිපුරම ධර්ම කරුණු ගැබ් වෙන්නේ අබුදරම් පිටකේ. 84,000 ධර්මස්කන්ධ වලින් 42,000ම තියෙන අභිධර්ම පිටකේ, 21,000 සූත්‍ර පිටකේ, 21,000 විනය පිටකේ. මෙන්න මේ ආකාරයට තමයි මේ තුන් පිටකේ හැදලා තියෙන්නේ. දැන් ධර්මස්කන්ධ 84,000 කියන එක ඉතින් මම ගන්න හැමෝටම පිළිගන්නේ. මේ එහෙම පිළිගන්නේ නැති කෙනෙක් නම් මම අහලා නැහැ. ඉන්නත් පුළුවන්. අභිධර්මය කියන පිටකයට ප්‍රකරණ 7ක් තියෙනවා. කොටස් කරලා තියෙන 7කට. ධම්ම සංගණී කියලා ධර්මයේ සංග්‍රහ කරලා තියෙන කොටසක් තියෙනවා. විභංග කියල බෙදලා තියෙන කොටසක් තියෙනවා. ධාතු කතා කියලා මේ ධාතුන් පිළිබඳ විස්තර කරපු කොටසක් තියෙනවා. පුද්ගල පඤ්ඤප්ති වශයෙන් පුද්ගලයෝ සහ ප්‍රඥප්ති විස්තර කරපු කොටසක් තියෙනවා. කතාවත්තු කියලා කොටසකුයි, යමක කියලා කොටසකුයි, හත්තනියු පဋාණ කියලා ප්‍රකරණකුයි ප්‍රකරණ 7ක් තියෙනවා. ඉතින් මේ ප්‍රකරණ 7න්ම අභිධර්ම පිටකේ ඉගෙන ගැනීම දුෂ්කරයි. මොකද ජඹුරින් කියලා තියෙනවා. ඉතින් ඒකට පෙර සිටම පහසුවෙන් අභිධර්මයට බැස ගැනීමට අටුවා පොත් ගොඩක් ලියලා තියෙනවා. එයින් කීපයක් තමයි අභිධර්මාර්ථ සංග්‍රහය, අභිධම්මාවතාරය, නාම රූප පරිච්ඡේදය, පරමාර්ථ විනිශ්චය සහ නාම රූප සමාසය කියන ඒවා අභිධර්ම අටුවා. එයින් වඩාම ජනප්‍රිය අටුවාව තමයි අභිධර්මාර්ථ සංග්‍රහය. මේ දොස්තර අමරදාස රත්නපාල මහත්තයා තන්නයක් කියලා දෙන්නේ අභිධර්මාර්ථ සංග්‍රහය. රේරුකාණි හඳුළු පවා එහෙම කළා කියලා. මොකද බොහෝ දෙනාගේ පිළිගැනීම් පරිදි වඩාම පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් මේ අභිධර්මාර්ථ සංග්‍රහය යනුව ගියාම. මොකද මේ බුදුරජාන් වහන්සේගේ දේශනාව ගොඩාක් දිගයි. බුදුරජාන් වහන්සේට වචන ශාල ගණනක් ඉතා කෙටි කාලයකදී කියන්න පුළුවන්. කොහොමද කියනවනම් දීඝනිකායේ ප්‍රමාණයයි මජ්ක්‍ධිමනිකායේ ප්‍රමාණයයි විතර වෙනවලු බුදුරජාන් වහන්සේ මදක් වැඩි කරලා භුක්තානුමෝදනා කරොත්. ඒ කියන්නේ බණවර 64කුයි බණවර 80කුයි තමයි දීඝනිකාය මජ්ක්‍ධිමනිකාය තියෙන්නේ. ඒ දෙක තරම් විශාල වෙනවලු බුදුරජාන් වහන්සේගේ දේශනාව මේ පින්දපාතේ දුන්නාම අනුමෝදනා වශයෙන් කරොත් වැඩිපුර දුන්නා. නැවත විහාරයට ඇවිල්ලා අවවාද කරන වෙලාවට කරන ධර්ම දේශනාව සංයුත්ත නිකාය අංගුත්තර නිකාය තරම් ලොකුයි. ඒ කියන්නේ බණවර 220ක් විතර ලොකුයි කියලා කියනවා. සංයුත්ත නිකායට බණවර 100යි අංගුත්තර නිකායට බණවර 120යි. ඉතින් ඒ වගේ දේශනාවක් මතක තියාගන්න ලේසි නැහැ කියලා. දැන් ඔය සංයුත්ත අංගුත්තර කියන නිකාය දෙකේම සූත්‍ර ගණන් වලින් කියනවනම් සංයුත්ත නිකායේ සූත්‍ර තියෙනවා මේ 7762ක්. අංගුත්තර නිකායේ සූත්‍ර තියෙනවා 9557ක්. ඉතින් ඒ දෙක එකතු වුණාම 17319ක් වෙනවා. ඉතින් මේ සූත්‍ර එච්චර ගණනක වගේ ධර්මදේශනාවක් තමයි දවල්ට මේ පින්දපාත අරගෙන ඉවරලා භික්ෂුන් රැස් වුණාම මේ භාවනා කරන්න යන කලින් දෙනවා. එහෙමයි කියලා. ඉතින් ඒක ගොඩක් දීර්ඝයි. කෙනෙකුට මතක තියාගන්න අමාරුයි. හැබැයි ඒ ධර්මදේශනාව තුළ දානය පිළිබඳ කතා, සීලය පිළිබඳ කතා, කාමයන්ගේ ස්වර්ගය පිළිබඳ කතා, කාමයන්ගේ පහත් බව, කාමයන්ගේ ආදීනව නරක පැත්ත සහ කාමයන්ගේ තියෙන කිලුටු බව, කෙලෙස් සහිත බව, يعني කාම සැප විඳීමේ තියෙන කෙලෙස් ගතිය, කිලුටු බව සහ කාමයන්ගේ මිදීම, මිදීමේ අනුසස් කියන දේ ප්‍රකාශ කරලා අන්තිමට බුදුරුන්ට විතරක් කරන්න පුළුවන් සාමුක්ඛංශික දේශනාවක් තමයි කරනවා. ඉතින් මේ සාමුක්ඛංශික දේශනාවට මේ චතුරාර්ය සත්‍ය දේශනාවයි තියෙන්නේ. ඒ චතුරාර්ය සත්‍ය දේශනාව හරියටම ගැබ් වෙලා තියෙන අභිධර්ම පිටක. සූත්‍ර පිටකේ තියෙන්නේ කොටසින් කොටස පමණයි. හරියටම විස්තර වශයෙන් චතුරාර්ය සත්‍ය දේශනා කරලා තියෙන්නේ අභිධර්ම පිටකේ. අභිධර්ම පිටකේ තමයි බුද්ධ දේශනාවේ තියෙන දිගම සූත්‍රය. ඒ කියන්නේ තනි සූත්‍රයක දිගට මුළු පිටකේ. ඉතින් අභිධර්ම පිටකේ උගන්වන්නේ මේ අභිධර්මාත් සංග්‍රහ වගේ අටුවාවක් කියලා දීලා ඊට පස්සේ පිටකේ තනියම කියවගෙන යන්න කියලා කියනවා. මොකද එහෙම නැත්තම් මේ ඉවර කරන්න බැහැලු කියලා. දැන් දැන් එකින් එකම අරගෙන කියලා දෙන්න කිව්වොත් තමයි උගන්වලා ඉවර කරන්න අමාරුයි කියන්නේ. ගොඩක් කාලයක් ගත වෙනවා කියලා කියන්නේ. අපි ගාව දැන්ට තියෙන්නේ මේ සරුත් හාමුදුරුව කියපු විස්තර වශයෙන් තියෙන අභිධර්ම දේශනා. අතිවිස්තර ධර්ම දේශනාව නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකෙට කියපු එක නෙමෙයි. ඊට වඩා අඩු ප්‍රමාණයක් තියෙන. ඒක පැහැදිලිද? ඒ කියන්නේ අතිවිස්තර ධර්ම දේශනාව අභිධර්ම දේශනාව කරේ දිව්‍ය ලෝකෙට. අතිශයින් කෙටිම ධර්ම දේශනාව කරේ සරුත් හාමුදුරන්ට. මධ්‍යම ප්‍රමාණයේ විස්තර සහිත ධර්ම දේශනාව කළේ සරුත් හාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේගේ අනුමැතිය ඇතුළු. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ අනුමත කළා කියන්නේ. එහෙනම් ඒක සරුත් හාමුදුරුවෝ දේශනාවක් කියලා සලකන්නේ නැහැ. බුදු දේශනාවක් කියලා තමයි සලකන්නේ. ගොඩක් අපේ ග්‍රන්ථවල සඳහන් වෙනවා ආභිධම්මික භික්ෂුවම තමයි ධම්මකථිකයක්. ආභිධම්මික නොවන භික්ෂුව ධම්මකථිකයක් නෙමෙයි. ඒ මොකද එක කර්මයක් තව කර්මයක් එක්ක පටලවන්න පුළුවන්. නාමයේ රූපයක් එක්ක පටලවන්න පුළුවන්. එහෙම නැත්නම් විපාකයක් විපාකයක් එක්ක පටලවන්න පුළුවන්. අභිධර්මයේ දන්නේ නැති වුණහම එහෙම පටලෙන්නේ නැති වෙන්න ධර්ම දේශනා කරන්න බැහැ කියන්නේ. ඒ නිසා මේ පොත්වල පාළි පාඩ සඳහන් වෙනවා. ආභිධම්මික භික්ෂුවම තමයි ධම්මකථිකයා කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒ මොකද උන්වහන්සේට තමයි හරියටම පැටලෙන්නේ නැතුව ධර්මයේ දේශනා කරන්න පුළුවන් කියලා කියන්නේ. අභිධර්මයේ අපි ඉගෙන ගන්නවා පරමාර්ථ ධර්ම හතරක්. චිත්ත, චෛතසික, රූප, නිර්වාණ. ඉතින් මෙන්න මේ පරමාර්ථ ධර්ම හතර තමයි මේ අභිධර්ම පිටකේ පුරාවටම විහිදිලා තියෙන්නේ. මොකද්ද මේ පරමාර්ථය කියලා කියන්නේ? පරමාර්ථය කියලා කියන්නේ ඇත්තටම තියෙන දේ. හීනාර්ථය කියන්නේ මොකක්ද? හීනාර්ථය කියලා කියන්නේ බලපු ගමන් පේනවා තියනා වගේ ඒ උනට ඇත්තටම බෙදලා බෙදලා හොයලා බලුවහම ඒක එහෙම නෑ. එන එක පරම අර්ථයක් නෙවෙයි, ඊට වඩා පහත් අර්ථයක්, අසත්‍ය දෙයක්. හරි සලකන්න. මේකටම කියන තව වචනයක් තමයි සම්මුතිය සහ දැන් ඔය හීනාර්ථය කියන එකට ප්‍රඥප්තිය. සම්මුති දේශනා, පරමාර්ථ දේශනා කියලා කියනවා. ඒ සූත්‍ර දේශනාවට කියනවා සම්මුති දේශනා කියලා. අවිධර්ම දේශනාවට කියනවා පරමාර්ථ දේශනාව කියලා. පරමාර්ථයයි ප්‍රඥප්තියයි අතර තියෙන වෙනස කොහොමද කියනවනම් දැන් අපි ලී පුටුවක් ගත්තොත් ඒ ලී පුටුව ප්‍රඥප්තියක්. ඒ කියන්නේ හීනාර්ථයක්. ඇත්තට මේ ලී පුටුවක් කියලා එකක් නැහැ. මොකද මේ ලී පුටුව කියලා පෙන්වන්න දෙයක් නැහැ. එක්තරා විදිහකට එක ආකාරයකට හැඩගැසුනොත් විතරයි පුටුවක් වෙන්නේ, ලී පුටුවක් වෙන්නේ. ඒ ලී ටිකම හැඩුවොත් එතන පුටුවක් කියලා සඳහන් වෙන්නේ නැහැ, නිකන් ලී ගොඩක් හැටියට තමයි සඳහන් වෙන්නේ. එතකොට දැන් පුටුව කියලා පෙන්වන්න ලී නෙමෙයි පුටුව කියන්නේ. පුටුව කියලා පෙන්වන්න දෙයක් නැහැ අත. එතකොට ඒ තියෙන ලී ටික කුඩු කරොත් අපි කියන ලී කුඩු කියලා. එතන පුටුවක් නැහැ. එතකොට පුටුව කියලා පෙන්වෙ මොකටද කියලා ඔයා කියන්නේ පැහැදිලි කරන්න දෙයක් නැතුව යනවා. ඒ කියන්නේ හොයලා බලද්දි අර්ථය නැති වෙලා යනවා නම් ඒක හීනාර්ථයක්. එහෙම නැත්නම් ප්‍රඥාප්තියක් කියලා කියන්නේ. හොයලා බලද්දි බලද්දි වැඩි වැඩියෙන් පේන්න පටන් ගන්නවා නම් ඒකම ඉස්මතු වෙලා පේනවා නම් ඒකට කියන්නේ පරමාර්ථය. එහෙම තමයි මේ ලෝක විවහාරයයි මේ කියන්නේ සම්මුතිය කියලා කියන්නේ ලෝක විවහාරයට පරමාර්ථ දේශනාවට වෙනස්කම අඳුනගන්න අපි ඒ විදිහ. මොකද මේ එක සිද්ධාන්තයක් තියෙනවා මේ යම් කිසි එකට පවතින දෙයක් බෙදුවට පස්සේ දෙකක් හැටියට තියෙනවා නම් ඒ දෙකක් හැටියට තිබුණා නම් ඒක එකක් නෙමෙයි දෙකක්ම තමයිලු එකට එකහුව වෙලා තිබුණා. ඒක තේරෙනවද? ඒ කියන්නේ දැන් යම් කිසි දෙයක් බෙදන්න පුළුවන් නම් දැන් කලින් අපිට මොන හරි ගත්තොත් එහෙම මේ දැන් ඉස්සර අපි හිතුවේ දැන් පරමාණුව කියලා කියන්නේ බෙදන්න බැරි තියෙන කුඩාම අණුව තමයි පරමාණුව කියලා කිව්වේ. මොකද පරම අණුව කියලා කියන්නේ කුඩා කියන. පරම කියලා කියන්නේ කෙලවරටම කියන. පරම කියන්නේ කෙලවර. ඉතින් කුඩා කුඩා විදිහට බෙදාන බෙදාන කියලා අන්තිමට හම්බෙච්ච එක තමයි පරමාණුව කියලා. ඉතින් ඒ පරමාණුව නැවත බෙදුවා. එතකොට ඒකට පරමාණුව කියන වචනේ වැරදියද? ඉතින් ඒ එහෙම බෙදුවට පරමාණුව කියන වචනේ මාරු කළේ නෑ. ඒක පරම නොවන අණුවක් වුණාය. ඉතින් ඒ වගේ අර බුදුරජාණන් වහන්සේ හීනාර්ථය කියලා සඳහන් කළේ අන්නේක. දැන් අපි විද්‍යාව හොයාගත්ත පරමාණු. ඒක හීනාර්ථයක්. මොකද බෙදාන ගියහම මේක නෑ. පරමාණුව නෙමෙයි. ඒක ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන වශයෙන් තව බෙදන්න පුළුවන්. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ බෙදලා ඉවර වෙලා කියපු නම් ටික තමයි කියන්නේ චිත්ත, චෛතසික, රූප නිර්වාණ. මේ චිත්ත තියෙනවා 89ක්. සිත් වර්ග 89ක් තියෙනවා. ඒ 89 විස්තර වශයෙන් කියනවනම් ලෝකෝත්තර හිත් 8යි තියෙන්නේ. ඒ කියන්නේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගසිතයි ඵලසිතයි කියලා සිත් දෙක දෙක ගත්තාම 4කට 8ක් වෙනවා. ඒ 8යි තව 81කුයි තමයි සිත් 89 කියලා. මේ ලෝකෝත්තර සිත් 8 මොන ධානයේ ඉඳලාද වඩන්නේ කියලා ධාන පහකට බෙදලා. ඉතින් මේ සමහර කෙනෙක් ප්‍රථම ධානයෙන් තමයි සෝවාන්. සමහර කෙනෙක් දෙවන ධානයෙන් සෝවාන්. ඒ සමාධි මට්ටම. ඒ සමාධි මට්ටම හැටියට සිත් ප්‍රවේද කරගහම මේ 8 පහකින් වැඩි කරන්න. එතකොට 40ක් වෙනවා. එතකොට මේ කලින් තිබ්බ 81යි මේ 40යි එක 121ක් කියලා. ඒ හින්දා කියන විස්තර වශයෙන් කියනවනේ 121ක් තියෙනවා. නැත්තම් 89යි කියනවා. එහෙනම් තමයි සරලයි. ඊට පස්සේ චෛතසික කියලා ශක්ති විශේෂ 52ක් තියෙනවා. චේතනාව කියන්නේ එක චෛතසිකයක්. සංඥාව කියන්නේ එකක්. අපි විස්තර වශයෙන් ඉදිරියට කරනවා. රූප කියලා 28ක් තියෙනවා. මේ චිත්ත චෛතසික රූප කියන තුනම ඒ චිත්තේ චෛතසිකේ රූපේ කියන තුනම සංකත හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. නිර්වාණය කියන එක හේතුෙන් හටගන්න පරමාර්ථයක් හිට සඳහන් වෙන්නේ නැහැ. ඒක අසංකත ධාතුවක් හැටියට තමයි කියන්නේ. අනිත් කාරණය තමයි විශේෂයෙන් දැනගන්න ඕනේ මේ පරමාර්ථ කියන මේ චිත්ත චෛතසික රූප කියන පරමාර්ථ තුනම ද්‍රව්‍ය නෙමෙයි අද්‍රව්‍යම. ඒ කියන්නේ ද්‍රව්‍යයක් තියෙනවා වගේ පේනවා විතරයි රූපවල. ඒව ඇත්තටම ක්‍රියාවලිය කියලා. ක්‍රියාදාම් තනි ක්‍රියාවක් නෙමෙයි ක්‍රියාවන් ගොඩකගේ ක්‍රියාවන් රසකගේ එකවීම. ඒකට කියන්නේ ක්‍රියාදාමයක් කියන්නේ ක්‍රියාවලක්. ඒකට තමයි ක්‍රියාදාමය කියලා කියන්නේ. ඒ ක්‍රියාවලක් නිසා දෙයක් තියෙනවා වගේ අපිට පෙන්නුම් කරනවා. ඒක අපි රූප කාණ්ඩයේදී අපි මෙන්නම දැනගන්නවා. ඊට අමතරව මේ සිත කියන්නේ ක්‍රියාවක්. එක සිතක් ක්‍රියාවක්. තව සිතකුත් ක්‍රියාවක්. ඒවා ශක්ති විශේෂ කියලා අපි දන්න වචනවලින් හඳුන්වන්න පුළුවන්. සිත කියන්නේ ශක්තියක්. මොනවා හරි දැනගැනීමේ ශක්තිය. චෛතසික කියලා කියන්නේ ඒ සිතත් එක්කම තියෙන ගුණ ස්වභාවය. ඒවත් ශක්ති විශේෂම තමයි. ඉතින් මේ චෛතසික 52ක් කියලා තියෙනවා. ඒ 52න් චේතනාව කියන චෛතසිකයේ තියෙන ශක්තිය තමයි කර්ම ශක්තිය කියලා අපි කියන්නේ. ඒ හින්දා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කිව්වත් ඒවා මේ ද්‍රව්‍ය හැටියට සලකන්නේ නැහැ. ඒවත් ක්‍රියා හැටියට තමයි සලකන්නේ. ශක්ති හැටියට තමයි සලකන්නේ. ඒ ශක්තිය තියෙන නිසා අපිට ඝන හැටියට තේරෙනවා. එහෙම නැත්නම් ද්‍රව හැටියට තේරෙනවා. ඒ ක්‍රියාවලිය අනුව ඒකේ තියෙන පටවියාපෝ තේජෝ වායෝ කියන ලක්ෂණවල අඩු වැඩි ගතිය අනුව අපිට ඒකේ ස්වභාවය වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒක තව ටිකක් ඉස්සරහට අපි දැනගෙන ගන්නකොට පැහැදිලි වෙයි. මොකද මේ සාමාන්‍ය උදාහරණයක් තියෙනවා දැන් මේ. අපි ගමනක් යනවා. ඒ අපි හිතමු අපි සතම්මක් ඇවිදිනවා කියලා. ඒ සතම්ම ඇවිදිනවා කියන එක එක ක්‍රියාවක් නෙමෙයි ක්‍රියාදාමයක්. හැබැයි එක ක්‍රියාවක නැවත නැවත ඇති වුමුත් මේ ක්‍රියා ಜಾති කීපයක් එක දිගට ඇති වෙනවා නැති වෙනවා වශයෙන් ඇතිවීමක් තමයි. මොකද අපි අඩිය ඉස්සරහට ගෙනියනකොට අපි යනවා ඉස්සරහට. ඊට පස්සේ අඩිය තියනකොට එකෙන් අපි නැවතිලා. ඒ කියන්නේ අපි හතරක් ඇවිද්දොත් හැම ගියේ නැති තැනකුත් නැහැ. නැවතිච්ච නැති තැනකුත් නැහැ. කියන්නේ සෑම මොහොතකම අපි එක තැන ඉඳලා තියෙනවා. සෑම මොහොතකම ඇවිදලා තියෙනවා. ඒ දෙකම එකට සිද්ධ වීම නිසා තමයි යෑම කියන එක පේන්න පටන් ගන්න. දැන් රථයක් ගමන් කරනවා කියලා කිව්වට ඒ රථය ගමන් කරනවා ඇහැට සංවේදී වෙන්නේ නැහැ. ඇහැට පේන්නේ ඇහැට සංවේදී වෙන්නේ නැත්නම් ඇහැට පේන්නේ රථය එක තැනක තියෙනවා පේනවා. ටික වෙලාවකින් බලුවාම එතන නැතුව තව තැනකින් පේනවා. ඊට පස්සේ තව ටිකකින් බලුවාම එතනත් නැතුව තව ටිකකින් පේනවා. තව ටිකක් ඈතින් පේනවා. ඒ වගේ මේ ගමන් කරන රටය තනින් 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 දැකීම නිසා යෑම කියලා ක්‍රියාවලියක් වෙනවා ඇති කියලා අනුමාන වශයෙන් හිතෙන් දැනගැනීම තමයි සිද්ධ වෙන්නේ. නැතු යෑම කියන එක එහෙම පේන එකක් නෙමෙයි. මොකද යනවා පේන්න විදියක් නැහැ. මොකද රූප කලාප ඇති වෙවි නැති වෙන වේගෙ අතිශයින් වේගවත්. කොච්චර හයියෙන් ගියත් එක තැනක ඇති වෙච්ච එකක් තමයි අපි දැකලා තියෙන්නේ. ඒනට වේගයෙන් ඉදිරියට යනවා වගේ පේන්නේ. මොකද ඊළඟ සැරේ බලනකොට ගොඩක් දුර ගිහිලා නම් අපි කියන ගොඩක් වේගින් ගිහිල්ලා. එහෙනම් ඊළඟ සැරේ බලනකොට ඒ ළඟම තියනවා නම් අපි හිමින් ගිහිල්ලා. එහෙම නැත්නම් හෙලෙ එතනම තිබ්බොත් අපි කියන හෙලෙන්නේ නැතුව තිබුණා. එතනම තිබුණා. එහෙම තමයි ඒක අපි අනුමාන වශයෙන් තමයි මේ යෑම සහ සිටීම හොයාගන්නේ. ඒක නැවතිලා තියෙන දෙයක දැකීම තමයි ඇහෙන් සිද්ධ වෙන්නේ. මේ දැන් මම කියනවා පැහැදිලි මදි නම් ආයි අහන්න. මොකද උදාහරණ ඕන තරම් කියන්න පුළුවන්. ඉස්සරහදිත් ආයි මේ ඔක්කොම එනවා. අනිත් එක තමයි කාරණයක් කියන්න ඕනේ, මේ භාෂාවේ තියෙන වචන වලින්ම අභිධර්මයේ ඉගෙන ගන්න බෑ කියලා විශේෂයෙන් සඳහන් වෙලා තියෙනවා. මොකද පාලි වලින්වත් හරියටම කියන්න බෑ. සිංහලෙන් ඉතින් මොන කතාවද කියලා තමයි කියන්න වෙන්නේ. මොකද මේ ලෝභය කියන තනි ධර්මය හඳුන්වන්න මේ ධම්මසංගණී ප්‍රකරණේ වචන 100ක් තියෙනවා. ද්වේෂය කියන එක හඳුන්වන්න 26ක් තියෙනවා. මෝහය කියන එක හඳුන්වන්න 24ක් තියෙනවා. ඉතින් මම මේ නිකන් මේ ඒ වචන කියන්න. ඒ වචන ටික කිව්වහම දන්න වචන සහ නොදන්න වචන ගොඩක් ඇති. තත්ත කතමෝ ලෝභෝ. මෙහි කුමක්ද මේ ලෝභය යනු? යෝ රාගෝ, යම් රාගයක් තියෙනවා නම්. සරාගෝ, අනුනයෝ, අනුරාධෝ, නන්දි, නන්දි රාගෝ, චිත්තස්ස සරාගෝ, ඉච්ඡා, මුච්ඡා, අජ්ජෝසන, ගේදෝ, පලිගේදෝ, පංගෝ, සංකෝ, ඒජා, මායා, ජනිකා, සංජනනි, සිබ්බනි, චාලිනි, සරිතා, විසත්තිකා, සුත්තං, විසටා, ආයුහිනි, දුතියා, පනිදි, භවනෙත්ති, වනං, වනතෝ, සන්තවෝ, සිනෙහෝ, අපෙක්ඛෝ, පටිබන්දු, ආසා, ආසින්සන, ආසින්සිත සිතත්තං, රූපාසා, සද්දාසා, ගන්ධාසා, රසාසා, පොට්ටබ්බාසා, ලාභාසා, ධනාසා, පුත්තාසා, ජීවිතාසා, ජප්පා, පජප්පා, අභිජප්පා, ජප්පනා, චප්පිතත්තං, ලෝලුප්පං, ලෝලුප්පායන, ලෝලුප්පායිත්තං, පුඤ්ජජිකත, පුඤ්ජංජිකත, සාදුකම්මත, අදම්ම රාගෝ, විසම ලෝභෝ, නිකාන්ති, නිකාමන, පත්තන, පීහන, සම්පත්තන, කාමතන්හා, භවතන්හා, විභවතන්හා, රූපතන්හා, අරූපතන්හා, නිරෝධතන්හා, සබ්දතන්හා, ගන්ධතන්හා, රසතන්හා, පොට්ටබ්බතන්හා, ධම්මතන්හා, ඕගෝ, යෝගෝ, ගන්තෝ, උපාදානං, ආවරණ, නීවරණ, ඡාදන, බන්ධන, උපක්ඛිලසෝ, අනුසයෝ, පරියුට්ඨාන, ලතා, වේවිච්ඡං, දුක්ඛමූලං, දුක්ඛ නිදානං, දුක්ඛප්පබෝ, මාරපාසෝ, මාරපලිගං, මාර විසයෝ, තණ්හා නදී, තණ්හා ජාලං, තණ්හා ගද්දල, තණ්හා සමුද්දෝ, අවිද්ධා, ලෝභෝ, අකුසල මූලං, අයං උච්චති ලෝභෝ. ඉතින් මෙන්න මේ ආකාරයට ලෝභය ගැන වචන 100කින් කියලා තියෙනවා. ඒ කියන්නේ පාලියෙන් බුදුරජාන් වහන්සේ ලෝභය හඳුන්වන්න කියලා තියෙන වචන 100. ඉතින් දැන් මේ හැම වචනයකටම හරියටම සිංහල වචනයක් හොයන්න හරිම අමාරු. يعني පාලි වචනේ තේරුම් ගන්න සිංහල වචනෙට පරිවර්තනය කරන්න බෑ හරියට. ඒ කියන්නේ ලෝභය කියන තනි ධර්මය හඳුන්වන්න තම අමාරු නම් මේ නාම රූප කියන දෙකම නැති නිවන හඳුන්වන්න කොච්චර අමාරුද? ඒ වගේ මම මේ නම් ටික කිව්වේ ඔබ එකක් තමයි එක සැරයක් හරි අහන්නේ හොඳයි කියලා. අනික එක ඒ ධර්මයේ ගැඹුරුකම අපි දැනගන්න ඕනේ හින්දා. ඉතින් මේ අභිධර්මය කියන සාගරයට සාගරය තරණය කරන්න හිතාගෙන ආපු අපි මේ මෝදු වෙරළට ඇවිල්ලා චකුල් දෙකේ යටිපතුල විතරක් තෙමාගෙන ආපහු ආවා වගේ තමයි මේ අදහන අභිධර්ම දේශනාව. තේරෙනවා? ඉතින් මේ ඒකත් අපි දැනගන්න ඕන හින්දා තමයි මම කිව්වේ. මේ හිත කියන එක ඉතාම අඩු ආයුෂයක් තියෙන ඉතාම වේගවත් ක්‍රියාවලිය. ඒ ක්‍රියාවේ අවස්ථා තුනක් තියෙනවා කියලා කියන උත්පාද, තితి, භංග යන දෝෂයෙන් ඇතිවීම පැවතීම සහ නැතිවීම හතරවෙනි අවස්ථාව ඇත්තේම නැහැ. ඒ කියන්නේ ඒ උත්පාදය තිතියත් භංගියත් හැරුණකොට වෙන කිසිම අවස්ථාවක් නැහැ කියලා කියනවා. ඒ කියන්නේ එක සිතක් නැතිවීමෙන් පස්සේ අනික් සිත ඇතිවීමට වෙලාවක්වත් හිතින්න විදිහක් නැහැ. ඒක අවස්ථා හතරක් නැහැ. අනිවාර්යයෙන්ම තුනයි කියන්නේ කියලා කියනවා. අනිත් එක මේ සිත කොච්චර වාර ගානක් ඇති වෙනවද කියලා කියනවනම් අසුරු සැනකදී එහෙම නැත්නම් ඇසිපිය සැලීමකදී නැත්නම් මෙහෙම අසුරු සැලීමකදී අසුරක් ගැසෙන කාලයකදී කෝටි ප්‍රකෝටි ගානක් ඇති වෙනවා කියලා තියෙනවා. ඉතින් නාගසේන මහරහතන් වහන්සේම මිලිඳු රජුරවන්ට උදාහරණ පිණිස කියනවා මහරජ අසුරු සැනක ගසන අසුරු සැනක් ගසන මොහොතකදී ඇති වුණ සිත් ප්‍රමාණය දල වශයෙන් 150 යාල සත් අමුණු 2000. ඒ කියන්නේ අමුණු ගානයි ලාස් ගානයි පැත්තකින් තිබ්බත් ජල් 150ක වී පුරෝල. ඒ වී ඇට එක එක අයින් කරොත් ඇති වෙන එක හිත් ප්‍රමාණය එක හිතකට ගානේ මේ අසුරු සැනකදී ඇතිවන ඒ වී ටික ඔක්කොම ඉවර වෙනවා. කියන්නේ ජල් 150ක පුරවපු දල වශයෙන් කියනවා නම් මේ අමුණු ගානයි ලාස් ගානයි නැතුව ජල් 150ක පුරවපු සිත් ගණන මේ මේ වී ඇට ගණන ඉවර වෙනවලු සිත් ගණන. එතනට වැඩි කියලා කියන්නේ. ඉතින් කෝටි ප්‍රකෝටි ගණක් කියලා තමයි අපි සාමාන්‍ය කියන්නේ. මේ සිත කියන එක ශක්තියක්. ඒ ශක්තියෙන් කරන්නේ තවදයක් දැනගැනීම. දැන් චක්කු විඥානේ නැත්තම් ඇහි ඇති වුණ සිතේ වර්ණය සහ හැඩය අඳුර ගන්න පුළුවන්. දැනගන්න පුළුවන්. ඊට අමතරව දැන් කාය විඥානෙන් එහෙම නැත්තම් කය ඇති වුණ සිතේ රසය දැනගන්න පුළුවන්, සීතල දැනගන්න පුළුවන්, සැප දැනගන්න පුළුවන්, දුක දැනගන්න පුළුවන්, සිනිදු බව දැනගන්න පුළුවන්, රළු බව දැනගන්න පුළුවන්, තෙරපුම දැනගන්න පුළුවන්. යනාදී වශයෙන් විවිධ දේවල් දැනගන්න පුළුවන්. ඉතින් මේ ඉන්ද්‍රියන්ගේ තියෙන විශේෂත්වය නිසා කණෙන් කවදාකවත් රූපයක් දකින්න බෑ. කනට සංවේදී වෙන්නේ කම්පන සංඛ්‍යාතවල තියෙන වෙනස්කම විතරයි. ඒ කියන්නේ තප්පරයකට කොයිතරම් කම්පා වෙනවද? ඒ කම්පනයේ ගැඹුර වැඩිද? තීව්‍රතාව වැඩිද කියලා තමයි තේරෙන්නේ. යන අදෝෂින් මේ කම්පන සංඛ්‍යාතවල වෙනස්කම තමයි දැනෙන්නේ. මේ සිතකින් කරන්නේ තව දෙයක් දැන ගැනීම. කොටුම කියනවා දැනගැනීමේ ශක්තියක් කියලා හඳුන්වන්න පුළුවන්. අනික් කාරණේ තමයි සිතේ විසුතුරු බව ප්‍රමාණයක් කරන්න බෑ. ඒ කියන්නේ තමන් ඒ තරම් විසුතුරු නැති දෙයක් අරමුණු කරනවනම් ඒ සිත ඒ තරම් විසුතුරු නෑ. ඒ කලාකරුවෙක් හරි යම්කිසි විසුතුරු දේවල් හිතෙන් හිතලා පුරුදු පුද්ගලෙක් ඔහුට කැමති තාක් දේවල් මතක් කරන්න තරම් හිත විසුතුරු. ඒකට කිසිම බාධාවක් නැහැ. කොටිම කියනවා නම් අපිට මේ ළඟ තියෙන දෙයක්වත් පේන්නේ නැතුව තිබුණාට බුදුරජාණන් වහන්සේගේ ඥාණයට සියලු විශ්වයම අතඹුලක්සේ වැටෙනවා. අතඹුලක් කියලා කියන්නේ මේ අල්ල උඩ තියාගත්ත නෙල්ලි ගෙඩියක් වගේ පේනවා. අල්ල උඩ නෙල්ලි ගෙඩියක් තියාගත්තාම කැමුචතකට හරපොල බලන්න පුළුවන්. අන්න ඒ වගේ පේනවා. ඉතින් අපිට මොනවද අරමුණු වෙන්නේ? අපේ හිතේ මොන විසුතුරුකමක්ද? සම්මා සම්බුදුරෙගේ සිතත් එක වැළුවා. අනිත් එක තමයි දුර්වල හිත හැම අරමුණකටම වඩා යට වෙනවා. හැම අරමුණකටම යටත් වෙනවා. අරමුණ අනු හිත ක්‍රියා කරන්නේ. ඒර ප්‍රබල හිතට ඕනම දෙයක් යටත් කරගන්න පුළුවන්. ඒක සාමාන්‍ය පුතග්ජනෙක් ඉඳලා සම්මා සම්බුදුරෙක් දක්වා හිතේ බලය වෙනස් වෙනවා. සාමාන්‍ය පුතග්ජනෙක් කියලා කියන්නේ හිත පාලනය කරගන්න බෑ. විත කොහොමවත් පාලනය කරගන්න බෑ. මොකද අපි ධම්මපදයේ සඳහන් වෙනවා පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරය. ඒ කියන්නේ මේ පන්දනං කියලා කියන්නේ ගැහෙනවලු. චපලං කියලා කියන්නේ හරිම කපටිලු. මොකද හිතටවත් හිත හොයාගන්න බෑ. කපට. දුරක්ඛං කියලා කියන්නේ රැකගන්න බෑ. දුන්නිවාරයන් කියන්නේ වළක්ව ගන්න බෑ. අපිට වළක්වන්න ඕන වුණාට වළක්වන්න බෑ. අන්න ඒව එවැනි සිත පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයන් උජුං කරෝති මේධාවි පුසුකාරෝව චේතේජන උජුං කරෝති මේධාවි පුසුකාරෝව තේජනං කියලා කියන්නේ අන්න ඒ ගැහෙන චපල වූ කියන්නේ ඇද වූ රකින්න බැරි වලක්වන්න බැරි සිත ඊයක් වගේ කෙලින් කරනවලු කියන්නේ ජීවඩුවේ ඊයක් කෙලින් කරනවා වගේ කෙලින් කරනවලු නොනැත් ඒකනේ ඉතින් ඒ වගේ ගොඩක් ගාතාවක් තියෙනවා මේ දුරන් ගමන් ඒක චරං අසරීරං ගුහාසයක් කියන්නේ දුර ගමන් කරනවා තනිව හැසිරෙනවා ශරීරයක් නැහැල්ලුවේ ගුහාසයන් කියන්නේ මේ හෘද වස්තුව කියන ගුහාවේ හැංගිලා තියෙන. ඒ ඇතුලේ තියෙන පේන්නේ නැහැ එළියේ. අන්න ඒසිත දමණය කර ගන්නවා නම් සංයමයට පත් කර ගන්නවා නම් මාර බන්ධනේ මිදෙන්න පුළුවන්. යේ චිත්තං සංයමේ සම්පි මොක්ඛං මාර බන්ධන. මේ ඇවිල්ලා මේ චිත්ත වර්ගයේ තියෙන ධම්මපද. ඉතින් ඒ වගේ හිත අඳුන්නන ගොඩාක් ගාතා තියෙනවා ඒක. ඒකෙන් සාමාන්‍යයෙන් හිතගෙන වා ගන්න පුළුවන්. දුන්නිග්ගහස්ස ලහුනෝ යත්තකාම නිපාතිනෝ කියලා කියන්නේ මේ අල්ලගෙන හිත නිග්‍රහ කරන්න බැහැලු. මොකද ලහුනෝ කියන්නේ ඉතා කෙටි කාලයකින් වෙනස් වෙලා වෙන එකක් බඩපත් වෙනවා. කියන පහසෙන් හිත අල්ලගන්න බෑ. ඒ හින්දා මේ නින්දා කටයුතු සිතක් ඇති වුණත් Tamanටවත් තේරෙන්නේ නැහැ මේකක් ඇති වුණාද කියලා. දැන් Tamanට ඕන නම් Tamanට නිග්‍රහ කරගන්න Taman කරපු වැරදි වලට ඒත් Tamanට අහුවෙන්නේ ටිකයි. ගොඩක් ඒවා අහු වෙන්නේ නැහැ. එහේ දුන්නිග්ගහස්ස ලහුනෝ යත්තකාම නිපාතිනෝ කියලා කියන්නේ ආස ආස තැන් වලට ඇදගෙන වැටෙනවා. කාම නිපාති කියන්නේ කාමයන් උඩ පතණය වෙනවා. එක කාමයක් උඩ නෙමෙයි වැටෙන්නේ තැන් තැන් වලට වැටෙන්නේ. ඒ හින්දා මේ වේගෙන් වෙනස්. ඒ හින්දා මේ නිග්‍රහ කරන්න කැමති කෙනෙක් හිටියා ඒ සිත අල්ලගෙන නිග්‍රහ කරන්න බැරි. අන්න ඒ වගේ සිතක් චිත්තස්ස ධමතෝ සාදු චිත්තං දන්තං සුඛාවා. ඒ කියන්නේ අන්න එහෙම සිත දමනය කර ගැනීම හොඳයි. අන්න එහෙම සිත දමනය කරගත්තොත් සැපගෙන දෙනවා. ඉතින් මෙන්න මේ නොඑක ආකාරයේ සිත ගැන අපේ සූත්‍ර පිටකේ සඳහන් වෙනවා. මේ ගාථා වලින්ම තේරෙනවා සිත කොච්චර දකින්න අමාරුද කියන්නේ. සිත දකින්න අමාරු. සමහර ගාථා වලින් දකින්න අමාරු කියලා වචනෙම කියලා තියෙනවා. සුදුද්දසං සුනිපුණ යත්තකාමනි පාතිරං කියලා දකින්න හරිම දුෂ්කරයි. හරිම සිව්. ඒ සිව් නිසා අහුවෙන්නේ නැහැ. අන්න එහෙම සිත රැක ගැනීම සැපගෙන දෙනවා කියලා තව ගාථාව සඳහන් වෙලා තියෙනවා. මේ සිතත් එක්කම ඉපදිලා සිතත් එක්කම පැවතිලා සිතත් එක්කම නැති වෙලා යන තව ශක්ති විශේෂයක් තියෙනවා. ඒකට කියන්නේ චේතසික. පාලියෙන් කියන්නේ චේතසික කියලා. සිංහලෙන් අපි කියන චෛතසික කියලා. මෙන්න මේ චෛතසික 52ක් තියෙනවා. ඒ 52ම සිතත් එක්කම උපදිනවා, සිතත් එක්කම පවතිනවා, සිතත් එක්කම නැති වෙනවා. සිත උපදින තැනමයි උපදින්නේ. සිත ගන්න අරමුණටම අරමුණම සම්බන්ධයෙන් තමයි ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා සිතෙන් වෙන් කළ හඳුන ගන්න හරිම අමාරුයි. අන්න ඒකට උදාහරණයක් හැටියට තමයි බුදුරජාන් වහන්සේ මේ චිත්තයි චෛතසිකයි කියන ධර්ම වෙන් කළා අඳුන ගැනීම කොච්චර දුෂ්කරද කියලා කියන්නේ. උදාහරණයක් දෙනවා සාගරයේ මැදට ගෞසියක් ගිහිල්ලා නැත්නම් හැතම් 400ක් ගිහිල්ලා වතුර දෝතක් අරගෙන කියන්න පුළුවන් නම් මේ වතුර දෝතේ මේ තරම් ප්‍රමාණයක් ගංගා නම් ගඟේ ජලයේ තියෙනවා, යමුනා ගඟේ ජලයේ තියෙනවා, අචිරවතී ගඟේ ජලයේ තියෙනවා ඥාදී වශයෙන් වෙන් කළා කියන්න පුළුවන් නම් අන්න ඊට වඩා දුෂ්කරයි කියලා චිත්තසයිසික වෙන්ට. අන්න ඒ නිසා තමයි මේ අභිධර්ම පිටකය කියන දේ කිසිම රහතන් වහන්සේ කෙනෙකුට හෝ මහරහතන් වහන්සේ කෙනෙකුට හෝ කියන්නේ. සම්මා සම්බුදුරෙකුට පවනමයි කියන්නේ. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසාම මේ තරම් ගැඹුරට අභිධර්මය දැනගන්න. නැත්තම් වෙන කාටවත් භාවනා කරලා දිනු වෙලා ලබගන්න පුළුවන්කමක් නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේම විශේෂ ශ්‍රාවක විශේෂ නෙමෙයි. එහෙම තියෙනවා දැන් යම් කිසි කෙනෙක් වඩන පසීන ආලෝක ප්‍රමාණ දුර ප්‍රමාණ අනුව තමයි ඒ අයට ඒ දේවල් වැටහෙන්නේ. ඉතින් එහෙම දුර නැවුණත් අතිශයින් සිවුම් වුණා වැටහෙන්නේ නැත්නම් මේ අභිධර්ම පිටකයේ කියන චිත්ත චෛතසික රූප කියන ඒවා වැටහෙන්නේ අතිශයින්ම ප්‍රඥාව දිනු සම්මා සම්බුදුරන්ට තමයි හරියටම වැටහෙන්නේ. සරොත් හාමුදුරන්ට මුගලන් හාමුදුරන්ට ප්‍රමාණයක් වැටහෙනවා. ඊටත් වැඩි අඩුවේ අසු මහසාවක යන වැටේ. ඊටත් වැඩි අඩුවේ අසු මේ මහරහතන් වහන්සේලාට වැටේ. අන්න ඒ ආකාරයට තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ චෛසික කියන්නේ ශක්තිය. ශක්ති විශේෂය. නෑ දැන් මෙහෙම නේ දැන් සිතකට එකයි සිත ගානේ නැහැ කියන එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. සාමාන්‍යයෙන් හැම සිතකම අඩුම ගානේ හතක් ඇති වෙනවා කියලා. සබ්බචිත්ත සාධාරණ කියලා චෛසික හතක් තියෙනවා. හත නෙමෙයි අඩුම ගානේ ගොඩක් ඇති වෙනවා. ඒ උපරිම 30 ගාන. එක සිතක චෛසික 30 ගානක් වුණා කියලා තියෙන්නත් පුළුවන්. ඉතින් මොකද ස්පර්ශය කියන එක සංඥාව කියන එක වේදනාව කියන එක චේතනාව කියන එක ඔක්කොම එකට ඇතියෙන. සිත් වෙනමයි චෛතසික වෙනවා ඉගෙන ගන්නකොට ඒක තේරෙනවා ඒක වෙනස් කියලා. මොකද අපි ඒ සිත් වෙනම චෛතසික වෙනම ඉගෙනගෙන ඉවරලා ඊට පස්සේ ඉගෙන ගන්නවා මේ සිත්වල ඇති වෙන චෛතසික මොනවද? මේ චෛතසික ඇති වෙන සිත් මොනවද කියලා ක්‍රම දෙකටම ඉගෙන ගන්න. දෙපැත්තටම ඉගෙන ගන්න. එතකොට ඒ තියෙන පැටලුම් ඔක්කොම අතහැර. රූපය කියලා කියන්නේ ශක්ති විශේෂය. පඨවි කියලා කියන්නේ යම් කිසි ශක්තියක්. හැබැයි ඒ ශක්තිය නිසා අපිට දෙයක් තියෙනවා වගේ පේනවා. ඒ නිසාම තමයි අපි රැවටෙන්නේ. මේ ඇඟ කියලා එක දිගට පවතින දෙයක් තියෙනවා කියලා අපි හිතන්නේ. මේ මේසය, මේ පුටුව කියලා, මේ පොළොව කියලා එක දිගට පවතින දෙයක් තියෙනවා කියලා තේරෙනවා. ඒ වුණාට අභිධර්මයේ පැහැදිලි වෙන පරිදි මේ කිසි දෙයක් එක දිගට නැහැ. හැදෙනව, පවතිනව, කැඩෙනව කියන අවස්ථා තුනට මාරු වෙවි තමයි. ඉතින් ඒවට කියන රූප කලාප, නැත්නම් රූප පරම්පරා කියලා තමයි හඳුන්වන්නේ. දැන් සිත කියන එකට අපි හඳුන්වන්නේ චිත්ත පරම්පරාවක්. තනි හිතක් හරියට නෙමෙයි. ක්‍රියා ධාමයක් නිසා. නිර්වාණය ගැන පැහැදිලි කරලා තියෙන්නේ මේ ලෝකේ තියෙන හොඳ නරක, පටවියාපෝ තේජෝ වායෝ යන ආදි වශයෙන් තියෙන හතරව හොඳ නරක දේවල්ව දීර්ඝ දේවල් කෙටි දේවල්ව කුණා දේවල් මහත දේවල්ව සුභ දේවල් අසුභ දේවල්ව නාමවත් රූපවත් නැති තනක් හැටියට නිවන හඳුනන. ඒ හින්දා නිවන දකින්න බෑ. නිවන ඥාණයෙන් අවබෝධ කරගත යුතුයි කියලා තමයි දේශනා කළේ. නිවන ඇහෙන්වත් දකින්න බෑ. කණෙන් අහන්න බෑ. නහයෙන් සුවඳක් විඳින්න බෑ. දිවෙන් රස විඳින්න බෑ. කයෙන් පහස විඳින්න බෑ. මේ සිත් අඳුනගන්න අපි මුලින්ම සිත් ගැන සාකච්ඡා කරමු. මේ සිත් අඳුනගන්න කලින් මේ සිත් පිළිබඳව මේ සිත් පැහැදිලි කිරීමට භාවිතා කරන වචන අන්න ඒ වචන පිළිබඳ පොඩ්ඩක් අඳුනගන්න. එතකොට ඒ වචන විතරක්ම අහුනට අමාරුවක් නැති. සිත් බෙදෙනවා ක්‍රම කීපයකට. සිත් 89ක් තියෙනවා සාමාන්‍ය වශයෙන්, 121ක් තියෙනවා විස්තර වශයෙන්. පළවෙනි විදියට බෙදෙනකොට කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත්, ලෝකෝත්තර සිත් කියලා ක්‍රමයකට බෙදෙනවා. කාමාවචර සිත් කියලා කියන්නේ manuss ලෝකයක්, සතර අපායක්, දිව්‍ය ලෝක 6ක් කියන ලෝකවල වල වෙසෙන දෙවියන්ට, මිනිස්යන්ට, නිර්සතුන්ට සහ තිරිසනුන්ට, ප්‍රේතයන්ට, අසුරයන්ට බහුලව ලැබෙන සිත් තමයි කාමාවචර සිත් කියලා. ඒගොල්ලන්ට වෙන සිත් ඇති වෙන්නේ නැහැ කියලා එකක් නැහැ. මිනිස්සුන්ට රූපාවචර සිත් ඇති කර ගන්න පුළුවන් ධානය වැඩුවා. රූපාවචර සිත් කියලා කියන්නේ රූප තියෙන බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්මයන්ට වැඩිපුර ඇති වෙන සිත්. අරූපාවචර කියලා කියන්නේ අරූප තලවල ඉන්න බ්‍රහ්මයන්ට ඇති වෙන සිත්. ලෝකෝත්තර කියලා කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ග සහ ඵල සිත්වල. ඉතින් මේ කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියන්නේ මෙන්න මේ විදිහට. පැහැදිලිවද නේද? අහන්න ඕනේ. කුසල් සිත්, අකුසල් සිත්, විපාක සිත් සහ ක්‍රියා සිත් කියලා හතරකට බෙදෙනවා. කුසල් සිත් කියලා කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන තුන නැතුව අලෝභ, අදෝෂ, අමෝහ කියන කුසල් මොල් වලින් හටගත්ත පසුව විපාකයක් ඇති කිරීමට සමත් සිත්වලට තමයි කුසල් සිත් කියලා කියන්නේ. අකුසල් සිත් කියලා කියන්නේ අලෝභ අදෝස අමෝහ කියන මූලවලින් හැදිලා දැන් ඇති වුණාම පස්ව විපාක දෙන්න පුළුවන් ශක්තියක් තියෙන සිත්වල තමයි අකුසල් සිත් කියලා. විපාක සිත් කියලා කියන්නේ ලෝභ ද්වේෂ මෝහ හරි අලෝභ අදෝස අමෝහ හරි මොන හරි මූල තියෙන්න පුළුවන්. හැබැයි කලින් කරපු කුසලයක හෝ අකුසලයක විපාක වශයෙන් දැනට ඇති වෙනවා මිස නැවත විපාක ඇති කරන්න සමර්ථ සිතක් නෙමෙයි. ඒ හින්දා ඒ විපාක සිත ඇති වුණායින් පස්සේ එයින් පස්සේ බලපෑමක් ඇති වෙන්නේ නැහැ. කුසල සිත නම් ඇති වුණාම පස්සේ කාලයක විපාක දෙනවා කුසල විපාක හැටි. අකුසල සිත ඇති වුණාම අකුසල විපාක හැටිට පළ දෙනවා. විපාක සිත ඇති වුණාම ඒ කලින් කරපු කර්මයක විපාකයක් හැටියට ඇති වෙනවා මිසක් එතනින් එහාට යෑමක් සිද්ධ වෙන්නේ. ක්‍රියාසිත කියලා කියන්නේ රහතන් වහන්සේට ඇති වෙන සිත්. යම්කිසි ක්‍රියාවක් කරද්දී ඇති වෙන සිත්. අන්නේ ක්‍රියාසිත වලින් යම්කිසි ලෝක සම්මත ක්‍රියාවලියක යෙදෙන්න පුළුවන් වුණාට කුසල්වත් අකුසල්වත් ජනනය වෙන්නේ නැහැ. ඒ මොකද පුඤ්ඤ පාව පහිනස්ස කියලා කියන්නේ තින්පව් ගෙවුන කෙනාට තමයි රහත්තන් වහන්සේ කියන්නේ. ඒ තින්පව් දෙකම ගෙවලා තියෙන්නේ නැවත ඇති වෙන්නේ නැහැ ඒගොල්ලෝ. يعني නැවත තින්පව් ඇති වෙන්නේ නැහැ. හැබැයි ඒ රහත් වෙච්ච මොහොතේද පින්නම් පාන මොහොත දක්වා ඉතුරු වෙච්ච විපාක ටික පළ දෙනවා මිස නැවත කුසල් නෝ අකුසල් කරන්නේ නැහැ. කිසිම ක්‍රියාවලියක් කරන්නේ. يعني ධර්ම දේශනා කළා, භාවනා කළා, හරි මොන හරි මොනම ක්‍රියාවලියක් කළා උන්වහන්සේලාට කුසල්වත් අකුසල්වත් සිත් ඇති වෙන්නේ නැහැ. ඒ හින්දා නැවත විපාකයක් තව කිරීමක් කරන්නේ. ඒ කියන්නේ වඩුවා කියලා කියන්නේ පින්පව් එක්කව කිරීම තමයි සංසාරයේ හේතුව කියලා කියන්නේ. ඒ පින්පව් එක්කව කිරීමක් සිද්ධ වෙන්නේ රාතන් වහන්සේලාට. අනාගාමී වහන්සේ ඇතිනු පින්පව් එක්කව වෙන. තව ක්‍රමයකට බෙදෙනවා නම් සුඛ සාගත සිත්, දුක්ඛ සාගත සිත්, සෝමනස්ස සාගත සිත්, දෝමනස් සාගත සිත් හා උපේක්ඛා සාගත සිත් කියලා බෙදන්න පුළුවන්. සුඛ සාගත කියලා කියන්නේ මේ ඇඟට දැනෙන සැපයක් තියෙනවනම් සුඛ කියලා කියන්නේ. ඇඟට දැනෙන දුක දුකක් තියෙනවනම් දුක්ඛ කියලා කියන්නේ. සිතට දැනෙන සැපයක් තියෙනවනම් කියන්නේ සෝමනස්ස. කියන්නේ සතුට කියන්නේ. දෝමනස්ස කියලා කියන්නේ හිතට දැනෙන දුක කියන එක. උපේක්ඛා කියලා කියන්නේ කලින් කියපු සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස කියන හතරම නැත්තම් ඒකට කියන්නේ උපේක්ඛා සාගත කියන්නේ සැප සහිත හෝ දුක සහිත විඳීමක් නැත්නම් උපේක්ඛා සමහතෙන් වලදී කියනවා අදුක්ඛම සුඛ කියලා. අදුක්ඛම සුඛ කියලා කියනවා. අදුක්ඛම සුඛ කියන සමහතෙන් වල කියන తත්‍ර මජ්ජත්තතාවය. ඒ වචන වලින් සඳහන් වෙන්නේ උපේක්ඛාව තමයි. ඊට පස්සේ තව ප්‍රභේදගත කරනවා සම්ප්‍රයුක්ත සිත් සහ විප්‍රයුක්ත සිත් කියලා. සම්ප්‍රයුක්ත සිත් කියන්නේ යම්කිසි ගුණයක් සහිතව උපදින සිතර කියනවා සම්ප්‍රයුක්ත සිත කියලා. විප්‍රයුක්ත සිත් කියලා කියන්නේ යම්කිසි දෙයක් නැත්නම් ගුණයක් නැතුව උපදින. කියන්නේ ඒ ගුණේ ඇති වෙන්නේම නැහැ. දැන් අපි තුමු ඥාන විප්‍රයුක්ත සිතක් කියලා කිව්වොත් ඥානය ඇති නොවන අවස්ථාවක තියෙන සිත් තමයි ඒ ඥාන විප්‍රයුක්ත කියලා. ඒ ඥාන විප්‍රයුක්ත සිතක ඥානය කවදාකවත් තියෙන්නේ. ඒ ඥාන සම්ප්‍රයුක්ත සිත ඥානෙ හැම වෙලෙම දැන් දිට්ඨිගත සම්ප්‍රයුක්ත කියලා කිව්වොත් මිත්‍යා දෘෂ්ටිය සහිතවල් කියන එක මිත්‍යා දෘෂ්ටියත් සමග තමයි උපදින්නේ. දිට්ඨිගත විප්‍රයුක්ත කියලා කිව්වොත් මිත්‍යා දෘෂ්ටිය නැතුවම ඇති වෙන සිත් වෙනවා. දැන් මේ සම්ප්‍රයුක්ත භාවය සහ විප්‍රයුක්ත භාවය කියලා කියන්නේ ඒක. ඉතින් ඒකට අපි කියනවා මොනවද සම්ප්‍රයුක්ත මොනවද විප්‍රයුක්ත කියලා කලින් මේ වචනයක් කියලා කියනවා. ඒක ඥානෙ වෙන්න පුළුවන්, දිට්ඨිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පටිගය කියන තරහ වෙන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් වෙන්න පුළුවන්. තව විදිහකට බෙදනවන අසංඛාරික සිත් හා සසංඛාරික සිත් කියලා බෙදන්න පුළුවන්. අසංඛාරික කියලා කියන්නේ මනා පුරුදු පුහුණු බවකින් තමන්ගේ හෝ අනුන්ගේ මෙහෙවීමක් බලපෑමක් බලකිරීමක් නැතුව ඉතාම පුරුදු ලෙස ඉතාම පුහුණු ලෙස નિરાයාසයෙන් දක්ෂ ලෙස සිද්ධ වෙන ක්‍රියාවලියකදී ඇතිවන සිත්. ඒ කියන්නේ දැන් අපි හිතුවත් අපි මුල්ම වතාවට හාමුදුරන්ට දානයක් දෙනවා. ඉතින් ඒ ගැන හිතනකොටත් ලොකු බරක් වගේ. ඊට පස්සේ ඒකට බඩු එකතු කරනකොට ලොකු කාර්යභාරයක් වගේ. ඊට පස්සේ ඒක පිළියෙල කරනකොට හරි වෙහෙසයි. කොහොමද අපි හරියට පිළියෙල කරන්නේ? කොහොමද මොනවා කරොත් වැරදි වෙයි කියලා හිතෙන්න පුළුවන් හැම වෙලෙම. ඉතින් ආයාසයෙන් මේක හොඳ දෙයක් කරන්න ඕනෙම කියලා හිතාන කර. සමහරවිට දම් බෙදෙනකොට තමයි. සමහරවිට හාමුදුරන්ට වඳිනකොට තමයි. මොකද වඳින්න පුරුදු නැත්නම්. පළවෙනි සැරේකට කාට හරි වඳිනකොට අමාරු. සසංකාරිකයි කියලා කියන්නේ ඒ වට. ඒ කියන්නේ සසංකාරික කියලා කියන්නේ කාගේ හරි මෙහෙවීමකින් බලහිරීමකින් කරන දෙයක් නා. දක්ෂ ලෙස නොකරන දෙයක්. අපි හිතමු කම්මැලිකම නිසා හෝ එහෙම නැත්නම් රෝගී බව නිසා හෝ එහෙම නැත්නම් අකමැතිකම නිසා හෝ පුරුද්දක් නැතිකම නිසා හෝ පුහුණු බවක් නැතිකම නිසා හෝ ඇතිවන ක්‍රියාවලට උපයෝගී වෙන සිත්වල කියන සසංකාරක සිත්. ඉතින් සසංකාරක සිතකින් පිනක් කරහම් අඩුයි කියලා කියන්නේ ප්‍රතිඵලයදී. පවක් කරත් ප්‍රතිඵලයදී. අසංකාරක සිතකින් පිනක් කරහම් ප්‍රතිඵලය මහ බලවත් කියලා කියන්නේ. ඒක තමයි මේ සම්මා සම්බුදු වරුන්ට සසංකාරක සිත ඇති වෙන්නේ. සම්මා සම්බුදුරුන්ගේ හැම වෙලාවෙම පවතින ඥානයක්. සාමාන්‍ය කෙනෙක් රහත් උනත් ඒ වගේ ඥානයක් පවතින. ඒක තමයි සම්මා සම්බුදුරෙක්ගේ විශේෂ ගුණයක් හැටියට අරහන් ගුණය සඳහන් කරන්නේ. කෙලසුන් කෙරෙන් දුරු වීම සහ කෙලසුන්ගෙන් විශේෂයෙන් මිදීම, කෙලස් තිබෙන පාටවත් නැතිවීම කියලා කියනවා සම්මා සම්බුදුරුව. කියන්නේ වාසනා ගුණය සහිතව කෙලසුන්ගෙන් මිදීම කියලා කියන්නේ සිද්ධාර්ථ කුමාරයාගේ යම්කිසි ගතිපුරුද්දක් තිබුණා නම් කලින් බුදු වෙච්ච මොහොතේද ඒක ගතිපුරුද්දක් නැහැ. රහත් වුණා මෙහෙම නෙමෙයි. සමහරු රහත් වෙලා කලින් කරපු දේවල් කරලා තියෙනවා. සමහර හාමුදුරුවරු සඳහන් වෙනවා අපේ පොත්වල. එක හාමුදුරුවමක් හැමදාම කැලේට භාවනා කරන්න ගිහිල්ලා පන්සලට එනකොට කඩුළු උඩින් පැනලා දුන්නේ. يعني කඩුල්ල අයින් කරලා ගිහිල්ලා ඊට පස්සේ කඩුල්ල වහන්න නැතුව කඩුල්ලක් උඩින් පැනලා දුන්නේ. දැන් දවසක් ඒ හාමුදුරුවෝ ගිහිල්ලා කැලේට ගිහිල්ලා භාවනා කරලා රහත් වෙලා අලුවා. එදත් එතන උඩින් පැනලා. මේ මොකද අකුසල් නොවන තැන්වලදී විශේෂයක් දක්වන්නේ නැහැ රහතන් වහන්සේ. අකුසල් නම් අකුසල් පිළිබඳ සිය සෑම රහතන් වහන්සේ කෙනෙකුටම කුසල් ලොකුට පිළිබඳ. එන අකුසල් නොවන තැන්වලදී ඒ ගැන ඒතර සැලකිලිමත් වෙන්න. දැන් පිළිඳු වෙච්ච මහතෙරුන් දෙවියන්ට ප්‍රිය වූ භික්ෂුන්ගේ අග්‍ර දෙවියන්ට නම් අතිශයින් ප්‍රියයි. ඒත් සමහර මනුස්සයන්ට එච්චර ප්‍රිය වෙලා ඉඳලා. මොකද කතා කරලා තියෙන්නේ වරවසල් ඵලවසල් කියලා තමයි. වසල වාදීන් වසල නොවන කක්ෂ සමුන්ට කියලා තියෙන්නේ. ඒක මොකද මේ බුදුරජාණන් වහන්සේ ඉතින් ඒ බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා චෝදනා කරන මේ පැමිණිලි කරන මේ පිළිඹුවච්ච තරුන්ට එරෙහිව චෝදනා කර. ඒ චෝදනා කරාම ඉතින් බුදුරජාණන් වහන්සේ ගෙනලා අහන ඇත්තද එහෙම කියනවා. උන්වහන්සේ කියනවා එසේ වෞත්නක් මම කරනවා වෞත්නක් කියලා පිළිගන්න. මේ පිළිගත්තාම බුදුරජාණන් වහන්සේ ඥානෙන් බලලා කියනවා මේ මගේ පුත්‍ර කිසිම ද්වේෂ චේතනාවක් නැතුව මේ කලින් ආත්ම භාව 500කදී පුරුදු වෙලා තියෙන විදිහට කතා කරනවා. ඒ මොකද කලින් භව 500ෙදිම බ්‍රාහ්මණ කුලයේ ඉපදිලා අනුන්ට කතා කරලා තියෙන්නේ. ඒක රහත් වුණාට පස්සේ ඇරෙන්නේ. ඉතින් ඒ නර්ග පැත්තේ පුරුදුනේ. හොඳ පැත්තේ පුරුදුත් එහෙම තියෙනවා. සරුත් හාමුදුරුම ගන්න හාමුදුරු කලින් ආත්ම භව 500කම විවාහ වෙලා නැහැ බ්‍රාහ්මචාරී ඉඳලා තියෙනවා. ඒව පේනවා. يعني ඒ තරම් ගුණයක් තෙන්නලා තියෙනවා උන්වහන්සේ. මොකද සරුත් හාමුදුරුව නිසා ලැබිච්ච සිවුරා සරුත් හාමුදුරුවගේ බණක් අහලා ලැබිච්ච සිවුරා වටිනා සිවුරක් ලක්ෂයක් වටිනා අගනා සිවුර ඒක දන් දුන්නට පස්සේ වික්ෂූන් සමහර වික්ෂූන් එක යෝජනා කරලා තිනවා මම හිතන විදිහට දෙව්දත්තරට දෙමු කියලා. ඔය දෙව්දත්තරේ දස්ලි ඉරදී තිබ්බ හින්දා වෙන්නේ. ඉතින් දෙව්දත්තර ඒක අර ඇඳගෙන ඇවිදිනකොට ඉතින් අනිත් බොහෝ අය චෝදනා කරලා සුදුසු නැද්ද අර ඇඳගෙන ඇවිදිනා මේක සරුත් හඳුනනවා සුදුසු. ඉතින් ඒ පිළිබඳව බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කරනවා. දෙව්දත්තර කලිනුත් තමයි නොසුදු දේවල් ඇඳගෙන හිටියා. කසාවත් සුදුසු වෙලාවට ඇඳගෙන ජාතකයක් දේශනා කරනවා. ඒ වගේ මේ අසංකාරික සසංකාරික කියන එක පැහැදිලි වෙනවා. සසංකාරික කියලා කියන්නේ දැන් සසංකාරික කියලා කියන්නේ දැන් මල් පහන් පූජා කරන්න එහෙම නැත්නම් පන්සල් යන්න මම කැමති. මම ඒක හොඳයි කියලා දන්නවා. ඒ වුණාට අද වැස්ස. හරි කම්මැලි එළියට. එහෙම වෙලාවක හිත කම්මැලි කමෙන් එහෙම නැත්නම් තමන්ගේ හෝ මෙහෙමෙන් තමයි යන්නේ. අනුන් කියන නෙවෙයි. සමහරවිට එක හොඳට පින් කරලා පුරුදු යාළුවෙක් ඉන්නවා. ඒ යාළුව තමන්ගේ අනිත් යාළුවව බලෙන් ඇදගෙන යන යම් යම් මේ පින කරමු කියලා. ඉතින් මේ යාළුකම නිසා බෑ කියන්න බැරි කමට මේ ප්‍රතික්ෂේප කරන්න බැරි කමට යනවා කෙනෙක්. ඒකෙන් යන කෙනා ඒ යෑමේදී කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇතින් සි සසංකාරිකයි කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් මේ සසංකාරික පින් එතරම් ප්‍රබල නැහැ කියලා කියන්නේ මොකද තමුන්ගේ සම්පූර්ණ කැමැත්ත නැහැ. හැබැයි පින් සිද්ධ වෙනවා. පින් නොකරනකොටදී සිද්ධ වෙනවා. ඒ වගේ දැන් අසංකාරික කියලා කියන්නේ යම් කිසි දෙයක් බොහෝ වාර ගානක් පුරුදු වෙලා කරනකොට අපි තුමු දැන් යම් කිසි කෙනෙක් පළවෙනි සැරේ වඳිනවා වගේ නෙමෙයි. 100 සැරයක් වඳ 200 සැරයක් වඳ නම් එයා 201 වෙනි සැරේ වඳින්නේ පුදුම පුරුදු පුහුණු බව. එතකොට යාට පින් සිද්ධ වෙනවද? මොකද මේ එයා වඳිනකොට හිතන්න ඕන විදිය දන්නවා, වඳින විදිය දන්නවා, ඉන්න ඕන දිශාව දන්නවා, ඉන්න ඕන පැත්ත දන්නවා, වඳින ආකාරය දන්නවා. ඒ ඔක්කොම පුරුදු පුහුණු කරලා තියෙනවා. ඉතින් එතකොට පින් සිද්ධ වෙනවා වෙන්නේ. තව විදිකට බෙදෙනවා ලෞකික සිත් සහ ලෝකෝත්තර සිත්. ලෞකික සිත් කියලා කියන්නේ නිවන සම්බන්ධ නැති. නිවන අරමුණු කරන්නේ නැති සිත්. කොටින්ම කියනවනම් කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත් කියන සිත් තුන් වර්ගයේම ලෞකික සිත්. ලෝකෝත්තර සිත් කියලා කියන්නේ නිවන අරමුණු කරන සිත්. අහේතුක සිත් සහ සහේතුක සිත් කියලා තියෙනවා. අහේතුක කියලා කියන්නේ හේතු නැහැ මොකක්ද කියන එක. සහේතුක කියලා කියන්නේ හේතු එකක් හෝ වැඩි ගණනක් තියෙනවා. හේතු කියලා කියන්නේ කුසල පැත්තෙන් නම් අලෝභ, අදෝස, අමෝහ. අලෝභය කියලා කියන්නේ දානෙ. අදෝසය කියලා කියන්නේ මෛත්‍රිය. අමෝහය කියලා කියන්නේ ප්‍රඥාව. එහෙම නැත්නම් ලෝභය, ද්වේෂය, මෝහය කියන්නේ අකුසලමු. ඉතින් කුසල මුල් තුනක් නැත්නම් අකුසල මුල් තුනක් නැත්නම් යම් කිසි සිතක ඒ සිත අහේතුක සිතක් කියලා හඳුන්වනවා. ඊට අමතරව අශෝභන සිත සහ ශෝභන සිත. අශෝභනයි කියලා කියන්නේ යම් කිසි සිතක් ඇති වුණහම ප්‍රතිඵලය නරකයි. ඒක අශෝභනයි. යම් කිසි සිතක් ස්වභාවයෙන්ම නැහැ කියන අකුසල විපාකයක් වගේ නම් ඒකත් අසුබ. ඒ කියන්නේ නරක පැත්තේ සිත්. සෝබන සිත් කියලා කියන්නේ එක්කෝ ඒ සිත ඇතිවීම ප්‍රියජනකයි. එහෙම නැත්තම් අනාගතයේදී ප්‍රියජනක විපාක උපදවන. එහෙම නැත්නම් සෝබන. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි මේ වචන පාවිච්චි කරන්නේ මේ සිත් සම්බන්ධයෙන් පැහැදිලි කරනවා. ඊට පස්සේ අපි මුලින්ම බලමු සිත් කොහොමද ප්‍රභේදගත කරලා තියෙන්නේ. සිත් 89 54 කාමාවචරයි කියලා හඳුනනවා. ඒ කියන්නේ කාමාවචරයි කියලා කියන්නේ අර සතර අපායටත් මනුස්ස ලෝකයටත් දිව්‍ය ලෝක හැට බහුල ඒ කියන්නේ ආවේනික සිත් එහෙම නැත්නම් ඒ මනුෂ්‍ය දිව්‍ය අපාය ලෝකවල වලදී ඉන්න සත්වයන්ට ඇති බහුලව ඇති වෙන සිත් තම කාමාවචර කියන්නේ. කාමාවචර සිත් 54ක් තියෙනවා. රූපාවචර කියලා කියන්නේ රූප තියෙන බ්‍රහ්ම ලෝක 15කම ඇති වෙන සිත්. මොකද 16ක් තියෙන බ්‍රහ්ම ලෝක රූප තියෙන එනට එක සිත එක ලෝකයක සිත් ඇති වෙන්නේ නැහැ. අසඤ්ඤ සත්වය කියන ලෝකේ සිත් ඇති වෙන්නේ නැහැ. ඒ රූප තියෙන බ්‍රහ්මයෝ ඉන්න ලෝක 15ක ඉන්න බ්‍රහ්මයන්ට බහුලව ඇති වෙන සිත්වල කියන රූපාවචර සිත් කියලා. ඒ සිත් තියෙනවා 15ක්. අරූපාවචර ලෝක හතරක් තියෙනවා. ඒ හතරේ ඉන්න බ්‍රහ්මයන්ට බහුලව තියෙන සිත් වලට කියනවා අරූපාවචර සිත් කියලා. අන්නේම් සිත් තියෙන 12 සහ ලෝකෝත්තර සිත් 8යි. ඉතින් මේ 54යි 15යි 12යි 8යි එකහුණාම තමයි මේ 89 කියලා කියන්නේ. මෙන්න මේ කාමාවචර සිත් 54 නැවත අපි බෙදනවා කාම සෝබන සහ අසෝබන වශයෙන්. කාම සෝබන සිත් 24ක් තියෙනවා. 54ෙන් 24ක්ම සෝබනයි. හොඳ පැත්තදී. 30ක්ම අසෝබනයි. නරක පැත්තදී. දැන් අපි ඉස්සෙල්ලාම ගන්නෙ අසෝබන සිත් 30. ඒ අසෝබන සිත් 30 නැවත බෙදනවා අකුසල් සිත් 12කට අ හේතුක සිත් 18කට. හරිනේ. අන්නේ අකුසල් සිත් 12 ඒ වා අහේතුක කුසල විපාක එහෙනම් අසුබ අහේතුක සිත් 18 තියෙනවා අසෝබනයි කියලා තමයි වර්ග කරලා තියෙන්නේ. මොකද හසුතුප්පාදයේ කියලා කියන ඥානයකින් තොරව hina වෙනකොට තමයි හසුතුප්පාදේ රහතන් වහන්සේලාට ඇත්තේ. ඥාන සම්ප්‍රයුක්තව hina වෙනවනම් ඥාන සම්ප්‍රයුක්ත සෝමනස්සාගර සිත් වලින් hina. කියන්නේ සිනහ පහළ කිරීමේදී සම්මා සම්බුද්ධියට හසුතුප්පාදේ ඇති වෙන්නේ නැත්තේ ඒකයි. මොකද ඥාන සම්ප්‍රයුක්ත නැහැ හසිත උප්පාද. يعني ඒ තරම්ම සෝබන නැහැ. ඉතින් මේ අපි අකුසල් සිත් 12 නැවත ලෝභයෙන් පටන් ගත්ත කියලා ලෝභ මූල සිත් 8කට, ද්වේ෷යෙන් පටන් ගත්ත කියන ද්වේෂ මූල සිත් 2කට, මෝහයෙන් පටන් ගත්ත කියන මෝහ මූල සිත් 2කට වෙන් කරනවා. අපි ඉස්සල්ලාම ඉගෙන ගමු මේ ලෝභ මූල සිත් 8. පළවෙනි ලෝභ මූල සිත් තමයි සෝමනස්ස සහගත දික්ඨිගත සම්ප්‍රයුක්ත අසංඛාරික සිත. ඒ කියන්නේ සෝමනස්ස සහගතයි කියලා කියන්නේ සතුරු සහගතයි. හැබැයි මේවා ලෝභ මූලයි කියලා කියන්නේ අකුසල් මුල් තියෙනවා. ලෝභය කියන අකුසල් මුල් මූලය තියෙනවා. ඊට අමතරව අනිවාර්යෙන් සෑම අකුසල සිතකම මෝහය කියන අකුසල මූලය තියෙනවා. මොකද අවිද්‍යාව අකුසලයන්ට සියලුම අකුසලයන්ට මූලය. ඒ හින්දා අවිද්‍යාව නැතුව අකුසලයක් කරන්න අමාරුයි. එහෙනම් මේ ලෝභ මූල සිත්වලදී අකුසල මූල් දෙකක් තියෙනවා. ලෝභය සහ මෝහය අනිවාර්ය. ඉතින් මේ සෝමනස සහගත දික්ඨිගත සම්ප්‍රයුක්ත අසංඛාරික සිත කියලා කියන්නේ සෝමනස සහගතයි කියන්නේ සතුරු සහගතයි. දික්ඨිගත සම්ප්‍රයුක්ත කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටිය තමයි මෙතන දික්තිය හඳුන්වන්නේ. මිත්‍යා දෘෂ්ටිය සහිතයි. අසංඛාරිකයි කියලා කියන්නේ මනා පුරුදු පුහුණු බවකින් ඇති වෙන සිත. ඒ කියන්නේ පව කරලා හරිම පුහුණු කෙනෙකුට ඇති වෙන සිතයි. ඊට පස්සේ දෙවන සිත තමයි ඒ කලින් කියපු සිතේ අසංඛාරික භාවය නැතුව සසංඛාරික භාවය පෙන්වුම් කරන හිත. සෝමනස්ස සහගතයි, දික්ඨිගත සම්ප්‍රයුක්තයි, සසංඛාරිකයි. කියන්නේ සතුරු සහගතයි. මිත්‍යදෘෂ්ටියක් තියෙනවා. හැබැයි අනුන්ගේ මෙහෙවීමෙන් හෝ තමන්ගේ මෙහෙවීමෙන් තමයි තියෙන්නේ. නැත්නම් නුපුහුණු බවකින් ඇති. ඉතින් ඊට පස්සේ තව සිත් දෙකක් තියෙනවා. දික්ඨිගත විප්‍රයුක්ත. දැන් ඔය උඩ කිව්වු සිත් දෙකේම මිත්‍යදෘෂ්ටිය සහිතයි. ඊළඟ සිත් දෙක මිත්‍යදෘෂ්ටිය නැහැ. දික්ඨිගත විප්‍රයුක්තයි. සෝමනස සහගත මේ තුන්වෙනි සිත මම කියන්නේ. සෝමනස සහගත දික්ඨිගත විප්‍රයුක්ත අසංඛාරික සිත. අනික එක තමයි සෝමනස සහගත දික්ඨිගත විප්‍රයුක්ත සසංඛාරික සිත. එතකොට මේ සිත් දෙකම මිත්‍යා දෘෂ්ටිය නැහැ. ඒ හින්දා සෝවාන් වහන්සේ වුණත් ඇති වෙන්න පුළුවන්. තේරෙනවා? ඒ කියන්නේ සෝවාන් වහන්සේ වුණත් කෑමක හරි රස විඳලා හරි මොනවා හරි ලෝභ සහගත සිතුවිලි ඇති වෙනවා නะ. සතුරු සහගත ලෝභ සහගත සිතුවිලි. ඒ කියන්නේ ලෝභය සතුටින් වළඳනකොට. ඒ කියන තමන් ආස දෙයක් සතුටින් වළඳනකොට ඇති වෙන සිතුවිල්ලක් තියෙනවා නම් මෙන්න මේ වගේ සිතුවිල්ලක් තියෙනවා. අසංඛාරික සසංඛාරික කියලා කියන්නේ අනුන්ගේ මෙහෙවීමේ. ඒ කියන්නේ සමහර ගෙදර ආවම කේක් කෑල්ලක් දෙන්නද කියලා හැම එපාම කිව්වා. නෑ නෑ කොහොම හරි කන්න කියලා කිව්වම කනකොට ඔහුට රසයක් දැනේ. ඒක සසංඛාරික. සෝමනස සහගතයි. ඉතින් මිත්‍යා දෘෂ්ටිකේ නෙමෙයි නා තිට්ටිගත විප්‍රුත්ත. එහෙනම් අන්නේ. එහෙම නැත්තම් දෙන්නෙම නැතු කැලක් අරගෙනම කරා. ඒ කියන්නේ අනුන්ගේ මෙහෙයීමක් නැතුව තමන්ගේ මෙහෙයීමක්වත් නැතුව මේ පුරු කිසිම චකිතයක් නැතුව දෙවනි කැලක් අරගෙන කරනවා කියලා කියන්නේ. එතකොට අසංකාරික සිතක් තමයි තියෙන්නේ. ලෝභ මූලයි. ඉතින් එහෙම තමයි ඉතින් සාමාන්‍යයෙන් චකිතයක් ඇති වෙන්නේ නැහැ. මොකද තාලා හොඳට පුරුදුයි. පුරුදු වුණු තැන. ඒ හින්දා දෙපාර හිතන්නෙම නැතුව සෝමන සතුටින්ම. මොකද ඒ කන කේක් කෑල්ල බලාපොරොත්තු වෙන රසය හෝ ඊට වැඩි රසයක් තියෙනවා නම් සෝමනස්සාගත. ඒකට කේක් කෑල්ල අරගෙන කනකොට එච්චර රසයක් නැත්තම් හිතුවතර උපේක්ෂාගතයි. ලෝභ දාගත් තමයි හැබැයි උපේක්ෂාගත. එහෙම ඇති. ඊළඟ සිත් හතර තමයි එතකොට ඇති වෙන්නේ. කියන්නේ දැන් ඔය සෝමනස්සාගත සිත් හතරක් කියුවානේ. ඒ ඒකෙම සෝමනස්ස කියන වචනයට උපේක්ෂාගත කියන වචනේ දැම්මම තමයි ඊළඟ සිත් හතරේ. ඒ කියන්නේ මේ බලාපොරොත්තු වෙන ආකාරයටම සිද්ධ වෙන්නේ නැහැ. ඒ මට්ටමට නෑ. ඉතින් සෝමනස්සයක් නැතුව. ඉතින් ඔබ කනකොට වෙන්න පුළුවන්, බොනකොට වෙන්න පුළුවන්, සින්දුවක් අහනකොට වෙන්න පුළුවන්, සද්දයක් කටහඬක් අහනකොට වෙන්න පුළුවන්. නෑ. ලෝ නෑ. දෝමනස්සාගත සිත් තියෙන්නේ පටික සම්පෘක්ත විතරයි. ඒ කියන්නේ තරහ. ඒ කියන්නේ ද්වේෂය කියන එක ද්වේෂය කියන මූලයේ නැතුව දෝමනස් වෙන්නේ. ඒ කියන්නේ අකමැත්තක් අප්‍රියාවක් තියෙන මොන දෝනක්. ඉතින් මේ කැම කන්න පුළුවන් දෝනක් සිටු වෙලද? එතකොට ලෝභ සාක්ෂි නෙවෙයි අකමැති ඉතින් අප්‍රිය සිටින් කයි. නෑ තරහට ගන්න එක නෙමෙයි. දැන් අපි දු දැන් මොකක් හරි ගත්තම එක නරක් වෙලා නම් ඒත් අපිට ඒ කටින් ඉලිර දාන්න බෑ නම් කනවන. එහෙම නැත්නම් ගත්ත ගාම කඩට මොන හරි නරක් වෙච්ච රහක් කර මොනවා දාව දෝනක් සිටු වෙලද? ලෝභ සාක්ෂි තක තියෙන්නේ නෑ. කියන්නේ කැමැත්ත ඇති වෙන්නේ නෑ. ලෝභ මූලයක් නෙමෙයි. එතකොට දෝනක් සිටිලා තියෙන්නේ. ද්වේෂ මූලයක් කියලා කියන්නේ. ඒ කියන්නේ දෝෂ මූල සිතිවිලි තමයි වගේ. ඒ කියන්නේ මේ ඒක තමයි යෙදීම් ඔක්කොම මේ හිතා ගන්නකොට මොකද ඔය ලෝභ සාගත මේ සිත් අට ඔය අට මේ නම් වලින් බැලුවට මදි. මේ සාමාන්‍ය ජීවිතේ කොහොමද යෙදෙන්නේ කියලා හොයාගන්න. එතකොට තමයි හොඳ. එතකොට මේ සූත්‍රකමේට සරාගං වාචිත්තං සරාගං චිත්තං ච පදානාති කියලා හිතනවට වැඩිය මේ ලෝභ සාගත සිත් අටටම යොදලා බලලා හිතන්න. මන්නේ කරන්නේ සූත්‍රකමේදී කියන්නේ සම්මුති රාග සහිත කියන්නේ ඇල්මක් සහිත සිතයි ඇල්මක් නැති සිතයි කියන්නේ විත රාගං සරාගං කියලා කියන්නේ. ඊට වඩා මේ මෙනෙහි කරන්න පුළුවන් ආ මට ඇති උනේ මෙන්න මේ හිත වෙන්න. මොකද අර දැන් ඒ සරාගං කියන එකේම ભેද 8ක් තියෙනවා. විත රාගං කියන එකේ තව වෙනස්කම් ගොඩක් තියෙනවා. අර විත රාග කියන එක නම් කුසල් පැත්තෙන්වත් පුළුවන්. රාගය නැති හිත නම් කුසල් වෙන්නේ ඔක්කො ද්වේෂ සිත් වෙන පුළුවන් ඒ ඕන එකක් වෙන්න. ඉතින් ඒ සාමාන්‍යයෙන් මේ අභිධර්මය ඉගෙන ගත්තට විතරක් මදි. ඒක මේ සාමාන්‍ය ජීවිතේ භාවිතා කරන්න ඕන. භාවිතා කරනකොට තමයි පැහැදිලි වෙන්නේ. ඒ භාවිතා කරන්න ඕන මේ තමන් හිතන එක දැන් කාට හරි ගිහිල්ලා කියන්න අභිධර්මය දන්න කෙනෙකුට. එතකොට බැරි වෙලාවත් අපි වැරදි දන්න හිතලා තියෙන්නේ නිවැරදි කරනවා. සමහරවිට අපි හිතන් ඉන්නේ නේද අපිට තියෙන්නේ. මොකද ඒක අනුමාන වශයෙන් අපි ගන්න මේ විදිහට තමයි ලෝභ සාගත සිත් ටික ඇති වෙන්නේ. සෝමනස්ස සාගත සිත් ඇති වෙන්න තියෙන හේතු වෙනම පැහැදිලි කරලා තියෙනවා. ඇයි කෙනෙකුට බහුල වශයෙන් සෝමනස්ස සාගත සිත් ඇති වෙන්නේ? සමහරු නිදාගෙන ඉන්නකොට හිනා වෙනවා වගේ තියෙනවා. ඇයි? මොකද සෝමනස්ස සාගත ප්‍රතිසන්දිකක හිඳ. ඒ කියන්නේ ගියාත්මේ මිය යනකොට ගිය භවයේදී මිය යන විට ඔහුට මතක් වෙලා තියෙන සතුටින් කරපු විනා ඒ හින්දා ඔහුගේ තුතිසිත සතුට සාගතයි සෝමනස් සාගතයි. උප්පත්ති මේ 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 ජීවිතේ මව් කුස උපදින පළවෙනි සිත ප්‍රතිසන්දිසිත සෝමනස් සාගතයි. ඊට අමතර මේ ජීවිතේ පවත්වාගෙන යෑම වශයෙන් මේ අපේ තියෙන ඉන්ද්‍රියන් 6 ඇස කන නාසය දිවකය මනස කියන ඉන්ද්‍රියන් 6 අරමුණු ගන්න නැති වෙලාවට ඒ හිතවල අඩුපාඩු පුරවන්න ඇති වෙන හිතවල කියන බවාංග සිත් කියයි. ඒ භවංග කියලා කියන්නේ භවය පවත්වාගෙන යෑමේ අංගය කියන එකයි. ඒ භවය පවත්වාගෙන යෑම වශයෙන් ඇති වෙන භවංගසි සෝමනස සාගතයි. ඉතින් සමහරලාට හීන දකින් නැත්තම් ජඹුරු නිින්දේ ඉන්නවනම් භවංගසිත තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද මනසින් හීනයක් දකින්නෙත් නැහැ. කනින් ශබ්දයක් අහන්නෙත් නැහැ. ඇහෙන් රූපයක් දකින්නෙත් නැහැ. නහයෙන් සුවඳ විඳින්නෙත් නැහැ. ගඳක් විඳින්නෙත් නැහැ. දිවෙන් රස විඳින්නෙත් නැහැ. කයෙන් පහසක් විඳින්නෙත් නැහැ. මනසෙන් ධර්ම අරමුණු කරන්නේත් නැහැ. ඒ හින්දා හිනේ පේන්නේත් නැහැ. එතකොට හැබැයි පියවි ස්වභාවයේ hina වුණා වගේ. ඉතින් ඒ කියන්නේ සෝමනස්සාගත ප්‍රතිසන්දිකේ. ජවන් සිත් කියලා කියන්නේ වේගයෙන් දුවන එකයි. එච්චර වේගෙන් යන්නම තව ටිකක් කල් යන එකට. අනෙත් එක තමයි නොගැඹුරු සිත් ඇතිවීම. දැකලා නැද්ද මේ මනස තීක්ෂණයෙන්ස පාවිච්චි කරන්නේ නැති අයට ප්‍රීතිය බහුලයි. කොටිම කියනවානේ දැන් අපේ ඉන්නවනේ දැන් අපේ මනස ලෝකේ ඉන්නේ. අපි කියන්නේ මේ මනස අඩු බුද්ධියක් සහිත මන්ද බුද්ධිකයෝ කියලා කියන්නේ. අඩු බුද්ධියක් සහිත අය කියලා කියන්නේ. ඒගොල්ලෝ නිතර හිනා වෙලා ඉන්නේ. එහෙම කරත් ඉන්නේ නේද? කියන්නේ හැම දෙයකටම හිනා වෙනවා. කියන්නේ මොකද බරක් නැති හින්දා. මේ සෝමනස සිත් ඇති වෙන්න මේ මන්ද බුද්ධි කියන්නේ නෙමෙයි මේ සාමාන්‍ය අයට සෝමනස සිත් ඇති වෙන්න බහුල වශයෙන් එක හේතුවක් තමයි නොගැඹුරු සිත් ඇති වීම. කියන්නේ මොනවා හරි දෙයක් ගැන ඕනට වඩා ගැඹුරින් හිතන්නේ නැහැ. ඒ හින්දා හිතට හිතර කරදර නැහැ. තේනවා? නැත්නම් ගැඹුරින් හැමදේම හිතන්න ගත්තාම කොහොම හරදරයක් වෙන වෙලාවල් වැඩි වෙනවනේ. ඒ කියන්නේ දැන් කවුරු හරි කියන වචනයක් අපි යා නිකන් වෙන්න දෙයක් කියන්නේ නැති කියලා හිතුවොත් අපිට ඒකේ තරම්ම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ. එහෙමනේ අයියා ඒක කිව්වේ, අයියා මට ඒක කිව්වේ. මට මේ වෙලාවේ මොකටද ඒක කිව්වේ කියලා අනාදී වශයෙන් ගොඩක් හිතන්න පටන් ගත්තාම ඕ අදාළ නැති කරුණු ගොඩක් හිතන්න ගන්න. එතකොට සිතේ තියෙනවා සතුටක් එක නැති වෙලා යනවා. මොකද ඉෂ්ට අනිෂ්ට දෙකම අරමුණ. ඒ කියන්නේ ප්‍රාර්ථනා කරන විදියයි ප්‍රාර්ථනා නොකරන විදියයි හැම જાතියක්ම වැටෙන්න ගන්න. ඉතින් මතක් වෙන ඔක්කොම නෙමෙයි කියලා තියෙන. ඒ වුණාට අපි මතක් කරගන්න ඕනේ. ඒ මතක් කරගන්නේ ඉඳ තීතේ සතුටක් තිබුණා නම් ඒක නැති වෙලා. ඒ හින්දා මේ නොගැඹුරු සිත් ඇතිවීම බහුල වශයෙන් නොගැඹුරු සිත් ඇතිවීම සෝමනස්ස සාගර සිත් විල ඇතිවීමට තවත් කාරණයක් සඳහන්. අනික් කාරණේ තමයි වයසට යාමෙන් ඇති වෙන අපහසුකම් සහ රෝග වල රෝග වලින් ස්පර්ශ නොවීම. ඒ කියන්නේ දැන් කෙනෙකුට තව කෙනෙක් එක කෙනෙකුට අපි ගත්තාම ඒ පුද්ගලයාට හැම රෝගයක් තියෙනවා. ඉතින් ඒක දනවා. එහෙම නැත්නම් ඒක කහනවා. තව පුද්ගලයාට හැම රෝගයක් නැහැ. ඒ හින්දා ඔහු සතුටින් ඉන්නවා. මොකද ඔහුට අපහසුතාවය අඩුයි. සමහර කෙනෙක්ගේ ඔළුව කකියනවා. සමහර කෙනෙක්ගේ බඩ දනවා. මේ රෝග ස්පර්ශයෙන් දැන් සමහර කෙනෙක් හුස්ම ගන්න අමාරුයි. මොකද නිතරම හෙම්බෙත්තා. ඉතින් ඔහුට මේ සෝමනස්සහක සිතුවිලි ඇති වෙන්නේ නැහැ මෙලෙම. සමහරලාට මේ සතුටු හිතන දෙයක් කිව්වත් තරහෙන් වගේ තමයි උත්තර දෙන්නේ. ඒ මොකද තමන් තුළ තියෙන අපහසුතාවය නිසා. නැතුව මේ කියපු දේ සතුටු නැති හින්දා නෙමෙයි. ඉතින් අන්නේ වගේ මේ රෝග නොවැළඳීම සහ ලෙඩ අඩු වීම. ලෙඩ කියලා කියන්නේ කකුලේ ලෙඩක් තියෙනවා. කකුලේ වාත අමාරුවක් තියෙනවා නැත්නම් තමන්ගේ ඇඟේ තියෙන එක එක ආබාධ. අන්නේ ආබාධ අඩු වීම නිසා මේ බහුල වශයෙන් ආබාධ නොතිවීම නිසා සෝමනස්සහක සිතුවිලි එනවා. ඉතින් මෙන්න මේ කාරණා තුන තමයි සඳහන් වෙන්නේ සෝමනස්සහගත සිතුවිලි තියෙන බහුලව බලපාන කරුණු. සෝමනස්සහගත ප්‍රතිසන්දිකේ වීම, නොගැඹුරු අදහස ඇතිවීම සහ ලෙඩ රෝග සහ වයසට යාම ආදී කරදරවලින් මිදී සෝමනස්සහගත ප්‍රතිසන්දිකේ වීම. කියන්නේ අර ගිය ජීවිතේ මැරෙනකොට සතුටු සාගර කරුණක් මතක. මිත්‍යා දෘෂ්ටිය බහුලව ඇතිවීම කියන්නේ දිට්ඨිකට සම්පූර්ණ වෙන්න හේතු වෙනම කියලා තියෙනවා. පළවෙනි කාරණය තමයි මිත්‍යා දෘෂ්ටි බහුලව, මිත්‍යා දෘෂ්ටි තියෙන පුද්ගලයව බහුලව ආශ්‍රය කිරීම. එජනේ මිත්‍යා දෘෂ්ටිකෝ එක්කම නම් නිතරම ඉන්නේ දිට්ඨිකට සම්පූර්ණ සිත තියෙන කාරණාවක්. ඒකනේ බුදුජානක වහන්සේ දේශනා කරලා තියෙන්නේ. චරංචේ නාදිගච්ඡය සියයන් සදිසමත්වනෝ කියලා. කියන්නේ තමන්ට ආශ්‍රය කරන්න කැමති විදිහේ කෙනෙක් හම්බුනේ නැත්නම් තමන්ට සමාන හෝ තමන්ටදී උසස්. ඒක චරියන් දල්හං කෛරා දෙදිව තනිව විසීම කරන්නලු. නත්ති බාලේ සහායක. බාලයෙක්ව සහාය කරගන්න එපලු. මොකද තමන්ටදී පහත් මට්ටම කියන කෙනෙක් ආශ්‍රය කරොත් ඒ පුද්ගලයා නිසා තමන් පාදර වැටෙන්න තියෙන ප්‍රවණතාව වැඩි. ඉතින් කියලා තියෙනවා අංගුත්තර නිකාය සූත්‍රය කරා අනුකම්පා හේතුයෙන් මිසක් ලාභයක් ප්‍රයෝජනයක් කියන තමන්ගේ පාළුව යන්නවත් කියලා හිතලා තමන්ට වැඩිය අඩු කෙනෙක් ප්‍රශ්නය කරන්න එපා. බාලයෙක්ම නෙමෙයි තමන්ට වැඩිය අඩු කෙනෙක්වත් ප්‍රශ්නය කරන්න. ඒ කියන්නේ තමන් තරම් සීල් නැත්තම්, තමන් තරම් සමාධි නැත්තම්, තමන් තරම් ප්‍රඥාව නැත්තම් ඒ පුද්ගලයා ආශ්‍රය කරන්න කියන්නේ ඒ පුද්ගලයාට තියෙන අනුකම්පාව නිසා. හැබැයි අනුකම්පාව හරි අනුකම්පාවක් වෙන්න ඕන. නැත්තං ඒවා වංචක ධර්මය. අනුකම්පාව අනුකම්පාව කියලා කිව්වට තමන්ට කතා කරන්න කෙනෙක් හිටින්ද තමයි හස්ස කරන්න සමහරවිට. එහෙම කරන්න එපා. අනුකම්පාවෙන්ද වාස්ත්‍ය කරන්න. කියන්නේ ප්‍රයෝජනයක් නොලබන අදහසින්ම හැම වෙලෙම මතක් කරගෙන ආශ්‍රය කරන්න. මංගල සූත්‍රයේ කියන්නේ බාලය ආශ්‍රය කරන්න එපා කියලා. දෙවෙනි කාරණේ තමයි ධර්මයෙන් වෙන්න වාසය කිරීම නිසා මෙත්ත දෘෂ්ටි බහුලව තියෙනවා. සබ්බාසව සූත්‍රයේදී සඳහන් වෙන අත්ති ආසවා දස්සනා පහතබ්බා අනුවේ දර්ශනයෙන් දැකලා නැති කළ යුතු කෙලෙස් කියලා තියෙන්නේ ආර්ය පුද්ගලය ආශ්‍රය කිරීමේ ආර්යන්ගේ ධර්මයේ හික්මීමම සිද්ධ වෙනවා. ඒ කියන්නේ සත්පුරුෂ සේවනයේ සත්පුරුෂ ධර්මයේ ශ්‍රවණය කිරීමේ ඒ ධර්මයන්ු හික්මීමේ තමයි එක්තරා කෙලෙස් කොටස. මේ මෙත්තා දෘෂ්ටිය කියන බලවත්ම ක්ලේශය අයින් වෙනවා කියලා තියෙන්නේ අන්නේ විදිහට. ඒ හින්දා ධර්මයෙන් වෙන්න වාසය කිරීමේ මෙත්තා දෘෂ්ටි බහුලව ඇති. අන්න එයින් දෘෂ්ටි ගහණයට පත් වෙනවා කියන සබ්බාසව සූත්‍රයේ සඳහන් වෙනවා. අනික් කාරණේ තමයි නොමනා වැරදි කල්පනා බහුල වාසය කිරීම. ඒ කියන්නේ සුළු දෙයක් ගත්තත් වැරදියට තමයි හිතන්න වැඩිම පුරුදුලා. නේ නොසුදුසු ආකාරයෙන් හිතනවා. එතකොට වැඩි හරියක් ඇති වෙන්න පුළුවන් මිත්‍යා දෘෂ්ටිය සහිතසෙ. අනික් කාරණා තමයි ඥානය පාවිච්චි කරන්නේ නැතුව නිකම්ම කල්පනා කරන. විමසුම් නුවණක් නැතුව විමර්ශාව නැතුව නුනුවණින් මෙනෙහි කිරීම. ඒ නුවණ නැතුව මෙනෙහි කර. ධම්ම විචය නෙමෙති. ධර්මය නැතුව විමසීමක් කරන්න. මෙන්න මේ කාරණා හතර මිත්‍යා දෘෂ්ටි ඇතිවීමට හේතුව කියලා හඳුන්වනවා. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිගත් පුද්ගලයෝ නිතර ආශ්‍රය කිරීම, ධර්මයෙන් වෙන්ව වාසය කිරීම, වැරදි ආකාරයේ කල්පනාව නිතර ඇතිවීම සහ නුවණින් තොරව මතක් කිරීම නැත්නම් අයෝනිසෝ මනසිකාරය. ඊට පස්සේ අසංඛාරික වීමට හේතු සඳහන් කරනවා අසංඛාරික විපාකසිතකි ප්‍රතිසන්දිගත වීම. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක් හොඳට පුරුදු පුහුණු බවකින් කරපු සිතකින් නම් ප්‍රබල හිතකින් ඉපදුනහම ඔහු තුළ නිපුණත්වය වැඩි, දක්ෂකම වැඩි, අසංඛාරික සිත් ඇති වෙන. මොන හරි ශිල්පයක් හදාරන්න ගියත් ඔහුට සසංඛාරික සිත් ඇති වෙන ටික වෙලා ඊට පස්සේ ඔහු හොඳට අවුරුදු ගාණක් ඒක පුරුදු පුහුණු කෙනෙක් වගේ තමයි වැඩ කරන්නේ. මොකද ඔහුගේ වැඩිපුර තියෙන අසංඛාරික සිත්. ඉතින් එය කුසල ලක්ෂල් දෙකටම උඩ යදවන්න පුළුවන්. ඒ මොකද මොන හරි හම්බ කරගෙන ආවහම හොඳ දෙයට වේදන් කරන්නත් පුළුවන්, නරක දෙයට වේදන් කරන්නත් පුළුවන් වගේ අසංඛාරික විපාක සිතකින් ප්‍රතිසන්දගත වුණාම කුසල් කරන්නත් පුළුවන් අසංඛාරික විදියට, අකුසල් කරන්නත් පුළුවන්. ඒ හින්දා හොඳ දේවල් හම්බ කරගන්න. ඊට අමතරව දෙවෙනි කාරණේ තමයි සිත හා කය නිරෝගී බව. අකුසල් කරන්න ගියත් පුරුදු පුහුණු බවකින් කරන්න අත්‍යවශ්‍ය දෙයක් තමයි සිත හා කය නිරෝගී නම් අකුසල් වුණත් පුරුදු පුහුණු බවකින් කරන්න, කුසල් වුණත් පුරුදු පුහුණු බවකින් කරන්න පුළුවන්. දැන් අපි හිතුව දඩයක්කාරයෙක් දඩයක් කරනවා කියලා, ඔහුගේ ඇස් හොඳට පේනවනම් අතපය වේගෙන් ක්‍රියා කරනවා නම් ශක්තිවන්ත නම් ඔහු ලේසියම් ඒ දඩයම කරනවා. අනික් කෙනෙක් දෙතුන් පාරක් උත්සාහ කරලා කරද්දී ඔහු එකපාරින් ඒ සතා මරනවද? ඉතින් ඒක අසංකාරික වෙන විශේෂ හේතුවක්. කුසල් කරන්න ගිය කෙනෙක්ට භාවනා කරන්න ගියහම කොන්ද රිදෙනවා නම්, එහෙම නැත්නම් බඩේ අමාරුවක් හැදිලා ගෑස් හැදෙන්න පටන් ගන්නවා නම්, එහෙම නැත්නම් මොනවා හරි දැන් කකුල රිදෙනවා නම්, ඒ වගේ දේවල් වෙනවා නම් පින් කරන්නත් අමාරුයි, භාවනා කරන්න අමාරුයි. දැන් අපි හිතමු දැන් අපි මොකක් හරි පුණ්‍ය කර්මයක් කරන්න ගියා, ඉතින් හිතනවා රැඩිය වෙලා පරක් වුණා, කන්න අමාරුයි. හිතපු වෙලාවට මේ කන්න ලැබෙන්නේ. ඉතින් බඩගිනින් ඉන්නත් පුළුවන් හොඳ නිරෝගී කෙනෙකුට තමයි. ඉතින් බඩගිනි වෙලාවට දැන් අපි හිතමු දානයක් දෙනවා. දානයක් දීලා ඊට පස්සේ හාමුදුරුවෝ අනුමෝදනා බණ කියන්න ගන්නවා. ඒ බණ කියන්න ගන්නකොට සමහර කෙනෙකුට නම් බඩගිනි වැඩි වෙලා තියෙනවා. ඉතින් හොඳට දානේ දුන්නාට බණ අහන්න බෑ එතනින් එහාට. බණ අහන්න අමාරු. මොකද බඩගිනි වේදනාව වැඩි. බඩගිනි ඉවසන්න පුරුදු වුණු කෙනාට සිත කය හොඳට නිරෝගී නම් සෑහෙන වෙලාවක් නොකා ඉන්න පුළුවන්. ඉතින් ඔහුට දාන දෙන්නත් පුළුවන් හොඳට අසංකාරික විදියට. බණ අහන්නත් පුළුවන් අසංකාරික විදියට. නැත්තම් අතිශයින් දුෂ්කර ක්‍රියාවක් කරනවා වගේ එතන ඉඳගෙන ඉන්නවා විතරයි. ඒ වගේ දෙවනි කාරණය සිත හා කය නිරෝගී. තුන්වෙනි කාරණය තමයි ඉවසීම් බහුල බව. ඉතින් මේකටත් අර උදාහරණ දෙන්න පුළුවන්. කියන්නේ යම් කිසි කෙනෙකුට සීතල ඉවසන්න පුළුවන් නම්, රස්නේ ඉවසන්න පුළුවන් නම්, දාඩිය දාගෙන හරි ඉන්න පුළුවන් නම්, මధుරෝ කණේක ඉවසන්න පුළුවන් නම්, ඒ වගේ කටුක ස්පර්ශ ඉවසන්න පුළුවන් නම්, බඩගින්න ඉවසන්න පුළුවන් නම්, තිබහ ඉවසන්න පුළුවන් නම්, අනුන්ගේ නරක වචන ඉවසන්න පුළුවන් නම්, ඔහුට ඔහු කැමති දෙයක්කට හිත යොදවන්න පුළුවන් හොඳට. අසංකාරික පුරුදු පුහුණු බව. ඉතින් ඒ ඉවසීම් බහුල බව කියන්නේ යම්කිසි හික්මීමක් තියෙනවා කියන එක. අනිත් කාරණේ තමයි කටයුත්ත කරලා කරලා ඒ කටයුත්ත කරලා මනා පුරුදු පුහුණු බවක් තිබුණේ. කියන්නේ නිපුණ බව. පස්වෙනි කාරණේ තමයි තමන්ගේ ඇඟට සරිලන විදිහ දේශ ගුණයක් ලැබී තමන්ගේ ශරීරයට ගැළපෙන පරිදි ආහාර පාන ලැබී. අන්න ඒවා එහෙම තිබුණාම අසංකාරික විදියට වැඩ කරනවා. මොකද සිත හා කය නිරෝගී වීමට ප්‍රධාන වශයෙන් බලපාන කාරණයක් තමයි. ඉතින් මෙන්න මේ කාරණා පහ තමයි අසංකාරික වීමට උපයෝගී වෙන්නේ. අසංකාරික සිතකින් ප්‍රතිසංගිගත වීම, සිත හා කය නිරෝගී වීම, ඉවසීම බහුල වීම, කටයුත්තේ මනා පුරුදු පුහුණු බව සහ ඍතු භෝජන ආදී අවශ්‍ය දේවල් සුදුසු පරිදි ලැබී අසංකාරී වීමට හේතු. උපේක්ඛා සහගත වීමට හේතු මොනවද කියනවා නම්, උපේක්ඛා සහගත සිතකින් උපන්න කෙනෙකු වීම. එතන කලින් භවයේදී අපි සෝමනස්ස සහගත සිතකින් නෙමෙයි ඒ පින කරලා තිබුණේ. උපේක්ඛා සහගත සිතකින්. මොකද අපි බලාපොරොත්තු වෙච්ච ආකාරයටම හම්බෙලා නැහැ. අපි හිතමු යම්කිසි දානයක් දෙන්න අපි යනවා. ඒ දානය දෙන්න ගිහිල්ලා එතන අපි හිතනවා ඒ භික්ෂූන් අපි දෙන දානය බොහොම සුහද ආකාරයෙන් පිළිගනී. ඒ වුණාට ඒ භික්ෂූන් එහෙම සුහද ආකාරයක් පෙන්නුම් කරන්නේ. ඒ තරම් සිනහමුසු මුණක්වත් නැතුව මේ ඒ තරම් ලොකු ප්‍රතිචාරයක් දක්වන්නේ නැතු ඒ දානේ බාර අරගෙන වඩ. ඉතින් හිතට ඒ තරම් ලොකු සතුටක් නැහැ. ඒ වුණාට පිනක් කරා කියලා දෙයක් තියෙනවා. අකමැති වෙලා ද්වේෂාගත සිටියේ තිලත් නැහැ. ඒ හින්දා උපේක්ඛාසගත සිතකින් තමයි ඒ පින කරලා. මොකද පසුසිත හරි උපේක්ඛාසගතයි. සමහරවිට පෙරසිත සෝමනස්සහගතයි. ඒත් මුංචන සිත, ඒ කියන්නේ කලින් බඩු ලෑස්ති කරලා බඩු කඩේ ගිහිල්ලා අරගෙන ආවිල්ලා බඩු පිළියෙල කරලා ඒ කරන ටික ඔක්කොම සතුටින් කරන්නේ. ඒ වුණාට දෙන්න ගියාම උපේක්ඛාසගතයි. ආයි මතක් කරනකොටත් උපේක්ඛාසගතයි. ඒ හින්දා තුන්සිතේ දෙසිතක්ම උපේක්ඛාසගතයි. ඉතින් එයින් අපිට අරමුණු වෙලා තියෙන්නේ සෝමනස්සහගත සිත නැතුව උපේක්ඛාසගත සිත නම් අපි උපේක්ඛාසගත සිතකින් තමයි ප්‍රසන්න කරන්නේ. ඒ හින්දා භවාංග සිත උපේක්ඛාසගත වුණා උපේක්ඛාසගත වෙන්න තියෙන ප්‍රවණතාවෙන් සම්භාවිතාව වෙන්න. උපේක්ඛාසගත සිතක පින අඩුයි. උපේක්ඛාසගත සිතක පින අඩුයි කාමාවචර හැටියට ගත්තොත්, රූපාවචර හැටියට ගත්තොත් උපේක්ඛාසගත සිතේ පින වෙයි. ඒ මොකද කාමාවචර සිතවල අපි කුසල් කරද්දි සෝමනස්සහගත සිතක තියෙන ප්‍රබලතාවය වැඩි. සතුටින් අපි කරන්නේ අපි සිතට ගැළපෙන පරිදිම දේවල් වුණොත් තමයි එහෙම වෙන්නේ. පොඩ්ඩක් හරි යහ මෙහා වුණොත් උපේක්ඛාසගත. රූපාවචර සිත්වල එහෙම නෙමෙයි. කුසල් සිත්වල, ධ්‍යාන සිත්වල, පඤ්ඤා ධ්‍යාන මට්ටම් වල සිත් සෝමනස්සහගතයි. උඩම ධ්‍යාන සිත උපේක්ෂාකාර.
ඒක ප්‍රබල වෙන්න. අරූපාවචර ඔක්කොම උපේක්ෂාකාර. එහෙනම් ඒකාන්තයෙන්ම ප්‍රබල නැහැ කියලා කියනවා. ඒත් මනුස්ස ලෝකේ ඉපදලා තියෙන කෙනෙක්ගේ සිත කවදාකවත් රූපාවචර සිතකින්වත් අරූපාවචර සිතකින්වත් මනුස්ස ලෝක ප්‍රසන්නගත වෙන්නේ නැති හින්න කියන්න පුළුවන් මතක් වෙලා තියෙන පින මේ බාල සිතක් ඒක තමයි උපේක්ෂාකාරක කියන මනුස්ස අනිත් කාරණේ තමයි දෙවෙනි කාරණේ ගැඹුරු අදහස ඇති වීම. තවත් කලින් කල්පනා කරාවල් නොගැඹුරු අදහස ඇති වීම සෝමනස්සහගත වීමට ප්‍රයෝගී වෙනවා වගේ උපකාර වෙනවා වගේ ගැඹුරු අදහස ඇති වීම නිසා තියෙන සිත උපේක්ෂාසහගත වීමට බලපාන. අනික් කාරණේ තමයි රෝග පීඩා ආදී මිදෙන්න ඕනේ. මොකද රෝග පීඩා තියුණා අනිවාර්යෙන් දේශසාගත සිත් වෙනවා නිසා උපේක්ෂාසහගත වෙලා නවතින්නේ නැහැ. ඒක. ඉතින් මේ අපි දැන් සාකච්ඡා කරන්නේ මේ ලෝභ මූල සිත් 8. සෝමනස්ස සහගත, දිට්ඨිගත සංප්‍රයුක්ත, අසංකාරක සිත් සහ සසංකාරක සිත්. සෝමනස්සහගත, දිට්ඨිගත විප්‍රයුක්ත, අසංකාරක සිත් සහ සසංකාරක සිත්. උපේක්ෂාසහගත, දිට්ඨිගත සංප්‍රයුක්ත, අසංකාරක සිත් සහ සසංකාරක සිත්. උපේක්ෂාසහගත, දිට්ඨිගත විප්‍රයුක්ත, මිත්‍යාදෘෂ්ටි නැති, අසංකාරක සිත් සහ සසංකාරක සිත්. එනම් සිත් 8 තමයි අපි සාකච්ඡා කරන්නේ. ඒ සාකච්ඡා කිරීමේදී සෝමනස්ස වීමට හේතු මොනවද? දිට්ඨිගත සම්ප්‍රයුක්ත වීමට හේතු මොනවද? අසංකාරික වීමට හේතු මොනවද? සහ උපේක්ෂාසහගත වීමට හේතු මොනවද? ඊට පස්සේ මේ සිත් ගැන නැවත නැවත අපි කතා කරනවා. ඒ කතා කරන එක නවත්තන්නෙත් නැහැ. එක දිගටම මේවම තමයි ආයෙ කතා කරන්නේ. ඒ හින්දා මේ නන් ටික මතක තියෙනවා නම් තමයි හොඳ. මතක තියෙනවා නම් හොඳයි කියලා කියන්නේ මේ ඒකත් හොඳ වචනයක් නෙවෙයි. මතක තියෙන්නම ඕනේ. එහෙම නැත්තම් පැටලෙනවා. මොකද නැත්තම් පස්සේ කාලේ කැහුවත් එම සෝමනස් සිත් කියක් තියෙන සිත්වල කියලා ලෝභසහගත සිත්වල හතරක් තියෙනවා කියලා මතක් වෙනවා. මිත්‍යා දෘෂ්ටිය සහිත සිත් කොච්චර තියෙනවද කියලා ඇහුවොත් එම ලෝභසහගත සිත්වල නම් හතරක් තියෙනවා කියලා මතක් වෙනවා. අසංකාරක සිත් කියක් තියෙනවද කියලා ඇහුවොත් එම ලෝභසහගත සිත්වල නම් අසංකාරක සිත්ම හතරක් තියෙනවා, අසංකාරික හතරක් තියෙනවා කියලා ඒ ආකාරෙම මතක් වෙනවා. ඉතින් මොකද මේ හැම ආකාරයකම නැවත විශ්ලේෂණය කරනවා. ඒ විශ්ලේෂණය කරන හින්දා හැම පදයක්ම මතක තියෙනවා නම් තමයි ඒක තේරුම් ගන්න පුළුවන්. නැත්තම් එහෙම දෙනෙකුට මතක් වෙනකොට අනෙක් කෙනා අමතක වෙලා පැටලිලා. දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් 4 ඇති වෙන්නේ නැහැ සෝවාන් මාර්ගයෙන් පස්සේ. ඒ කියන්නේ සෝවාන් වහන්සේට ඇති වෙන්නේ. සියලුම ආරණ වහන්සේලාට දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් ඇති වෙන්නේ. දිට්ඨිගත විප්‍රයුක්ත සිත් ඇති වෙනවා. රහත් වෙනකම් මේ 4 ඇති.